තෙරුවන් සරණයි හැම දෙනාටම. දත් අපිට පුළුවන් මේ සෙනසුරාදා උදේ පැවැත්වෙන සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න. කාට හරි අහන්න දෙයක් තියෙනවා නම්, ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒ අනුව අපිට සාකච්ඡා කරගෙන යන්න පුළුවන්.
තෙරුවන් සරණයි ડોક્ટર රවි.
තෙරුවන් සරණයි.
මට පොඩි ගැටලුවක් තියෙනවා. මේ මම සූත්‍රවල දැකලා තියෙනවා, මේ අපි ඉන්නේ ඇත නැත්නම් නැත කියන අවිද්‍යාවේ කියලා. එතකොට මට ඒ සම්බන්ධයෙන් තියෙන දැනුම නම් දැන් සද්දයක් ඇහුනහම එතකොට තමයි මේ මේව ඔක්කොම සකස් වෙන්නේ කියලා. ඒ කියන්නේ ඇසීමක් වුණාට පස්සේ මේ තමයි අර රූප අර දැන් අපි කියමුකෝ ලේනෙක් සද්ද කරා කියලා. ලේනෙක් සද්ද කරා නම් එතකොට මට මේ ලේන දැක්කේ නැති වුණාට මට අර ලේනකේ අර ඒ රූපය සකස් වෙනවා. එතකොට වේදනාව සංඥාව සංකාර විඥාන ඒවා සකස් වෙනවා. එතකොට ඔන්නය ක්‍රියාවලියේදී මොකද්ද මං ඉන්නේ? එතකොට ඇත සංඥාවේද නැත සංඥාවේද කියලා කොහොමද මං ඒක ධර්මානුකූලව තේරුම් ගන්නේ? ඉතමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේක පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. දැන් අපිට ශබ්දයක් ඇහුණාම ලේනෙක් කියලා දැනගන්නවා. දැන් අපිට බලන්න පුළුවන් මේ ලෝකය සකස් වෙලාද, දුක සකස් වෙලාද, සත්ත්ව භාවය ඇවිල්ලාද, ඒ වගේ එක එක විදිහට බලන්න පුළුවන්. දැන් ලෝකය නැත්තං අර දෙපැත්ත බෙදෙන එක, ලේන අර පැත්තේ ගහක් උඩ ඉන්නවා, කැවූ කෑ ගහන, කවුද ඕක දැනගත්තේ? මේ පැත්තේ මගේ කණෙන් සද්දේ අහලා මමනේ දැනගත්තේ. ඔය දැනුවත් ඊමාවි වෙන කෙනෙකුට නෙවෙයිනි. දැන් එතකොට පේනවනේ මේ දෙපැත්තක් බෙදිලා ද්වේතාවයක් වෙලා. කියන්නේ ලෝකය සකස් වෙලා. එතකොට අපි දැන් ලේන කියනකොට මේ ওই දෙකම ඇත කියන, ඒ කියන්නේ ඒ පැත්ත මොනවා හරි දැනගත්තා නම් ඒ බාහිරේ ඇත, මේ පැත්තේ මේ මාම හරි මගේ මනසේ හරි මේ මේ පැත්තේ සකස් වෙලා. එතකොට ඕකෙදි ওই දෙකම පේනවනේ ඇත කියලා. දැන් තව ටිකක් හිතන්න ගියොත් ඔක අපි එනවා මේ අපිට ලේනෙක් පෙනුනේ නෑනේ, සිතන්නේ ඕක දැනගත්තේ. ඒකට දැනගත් ඔක්කොම මේ සිතෙන්. එහින්ද බාහිරේ අපි විශ්වාස කරපු ඒ මුලින් අර හොයන්න නැතුව ලියේ ඇත කියලා කිව්වට එහෙම දෙයක් නැහෙනි. නැත ලේනෙක් එළියේ නැහැ, හිතේ විතරයි නැදුනේ කියලා නැත කියන පැත්තකට, කියන්නේ අපට තේරෙන මට්ටමින් ඇත නැත එකට යනවා. හරි.
එහෙම
ඇත ඇසුරු කරගෙන ඉන්නවා, නැත්නම් නැත ඇසුරු කරගෙන ඉන්නවා. හැබැයි ඒ දැන් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක ඇත නැත කියන අර්ථ අර්ථය අපි දන්න අර්ථයට ගලපලා අපි හිතුවා කියන එක මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ ඇත්ත හෝ නැත හෝ කියනකොට දැන් අපි භාෂා අර්ථයෙන් අපිට තියෙනවා ඇත කියනකොට අදහසක් තියෙනවා, නැත කියනකොට අදහසක් තියෙනවා. ඇත කියන්නේ ඒකයි, නැත කියන්නේ මේකයි. ලේන එක මේ ඇත්තටම එළියේ ඉන්නවා නම් මේ දැන් අපේ භාෂාවෙන් කතා කරන්නේ ගහක් උඩලේනෙක් ඉන්නා නෑ ඇත. ඊළඟට ඒ හිතපු එක වැරදි නම් ලේනෙක් ඉස්සෙල්ලා ඇත කියලා හිතුවට ඇත්තටම ඕක නැත කියන තැනට හොයලා හොයලා එනවා. ඒකට ඒ දෙකේම වෙලා තියෙන්නේ ආ අන්ත, ඇත කියන අන්තය නැත කියන අන්තය ඇසුරු වීම. ඒකට සත්‍යය බෙහෙවින්න ඇත කියන අන්තේ ඕ නැත කියන අන්තේ සුරු කරන ඕක. හැබැයි දැන් අපෝ මම මතක් කරන ඕක අපිට ගැළපෙන අර්ථය. අපිට ගැළපෙන අර්ථය කියන්නේ ඇත්තටම අපි දන්න දෙයකට සංසන්දනය කරලා සිටීමක්. අපි දන්න දෙයකට, දන්න දෙයකට කියේ දැන් ඇත කියලා අපි දන්න දෙයක් තියෙනවානේ ඇත කියන එක.
මේ වේණ ගැන දන්න, මේ සද්ද ගැන දන්නවානේ කලින් ඉඳලා, මේ සද්ද වේණගේ කියලා.
ඔව් ඒක එකක්. දැන් ලේන කියන එකයි මේ අවස්ථාවේ අරමුණ. දැන් මං කියන්නේ ඇත්ත කියන එකේ අර්ථයක් අපි දන්නවනේ. ඇත්ත කිව්වොත් කියන්නේ මේකයි කියලා.
ඔව් මේ සත්‍යෙම මේ ලෙනෙක් ඉන්නවා කියලා. ඔව් එහෙමයි.
ඔව් ඒක ලෙනෙක් වෙන්න පුළුවන්, වෙන දෙයක් වෙන්න පුළුවන්. තියනවා නම් මෙන්න මේ වගේ වෙන්න ඕන කියලා මොකද්ද එකක් තියනා නේද?
එහෙමයි එහෙමයි.
දැන් උදාහරණයක් ඇදෙට ගමු. අපි ගිහින් බැලුවොත් පේන්න ඕන නේද?
එහෙමයි.
ඇල්ලු කොට අල්ලලා බලන්න ඕන, ඒකට අහුවෙන්න ඕන, එහෙම නම් තියෙනවා කියලා වගේ. ඒ වගේ ඔය ඇත්ත කියන එකට අපේ අර්ථයක් තියෙනවා. ඇත්ත කියලා කියන්නේ මෙන්න මේකයි. දැන් මේ ඇත්ත කියලා තියෙනවා කියනකොටම නැත කියන එකටත් අපිට අර්ථයක් තියෙනවානේ. ඔන්න ඔය කියන ස්වභාව ටික හම්බ වෙන්නේ නැත්තම් නැහැ නේද?
අනිත්‍යක දැන් මෙහෙමනේ මට නෝනින් බලනකොට පේනවනේ මේක මගේ හිතේ හැදිච්ච එකක් මිසක් මේ එළියේ තියෙන එකක් නෙවෙයි කියලා.
එළියේ තියෙන එකක් නෙවෙයි. ඒකට එළියේ තියෙන එකක් දැන් ඉස්සෙල්ලා එළියේ තියෙන එකක් කිව්වහම එළියේ ඇත. දැන් එළියේ තියෙන එකක් නෙවෙයි කිව්වහම එළියේ නැත නේ.
එහෙමයි.
එතකොට එහෙම කියනකොට අපිට ඒකේ අදහස හොඳට වැටහෙනව නේද? ඇත කියලා කිව්වේ මෙන්න මේ සිද්ධියට, නැත කියලා කිව්වේ මේ සිද්ධියට කියන එක දැන් හිත ඇතුලේ ඇවිල්ලා නේද?
ඔව් පැහැදිලිවම තියෙනවා. අර ප්‍රශ්නේ තියෙන්නේ ඒක අපි ඒක වැරදි කියලා බුදුහාමුදුරුවෝ ඇයි දේශනා කරන්නේ?
ඔව් දැන් ඒක තමයි. දැන් මං අහන්නේ ඇත කියලා අපි අදහස් කලේ මොකද්ද, නැත කියලා අදහස් කලේ මොකද්ද කියන අනේ ඇත්ත නැත දෙකට අපි දන්න තේරුමක් තියනා නේද?
එහෙම එහෙම. දැන් ඔබතුමා කියපු එක තමයි අපි
ඈ
ඔබතුමා කියපු එක තමයි අපි තේරුම් අරන්නේ.
අන්න ඒ ඒ ඒ තේරුම් අරන් තියනවා කියන්නේ ඇත කියන එකට අර්ථයක් අපිට තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි සංසන්දනය කරන්න විදිහක් තියෙනවා. ඇත කියලා වචනේ එනකොටම අපි දන්නවා මෙන්න මේකයි ඇත කියලා. නැත කියලා කියනකොටම ඒකට අපිට අදහසක් තියෙනවා. නැත කියලා කියන්නේ මෙන්න මේකයි. ඒක තමයි අපේ ඔය භාෂාවේ දාගෙන තියෙන සම්මතය කියන්නත් පුළුවන්. අපි කවුරු හරි ඇත කියලා කිව්වොත් මටත් ඒක ඇත කියලා අපි දෙන්නට බලන්න විදිහක් තියෙනවා. එනයි සංසන්දනය කරගන්න පුළුවන්. හරි. එනේ මටත් පුළුවන් ඇත්තද නැත්තද කියලා චෙක් කරන්න. කාටත්
එහෙමයි. මගිකාව තවයි කෙනෙක් හිටියා නම් එයාටත් ඔය විදිහටම තමයි තේරෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. ඔව්. දැන් තව එක්කෙනෙක් ඉන්නේ එයාගෙන් ඇහුවොත් එයාත් කියයි ආ ඔක ලේනෙක් නේ කියලා.
ඔව්. දැන් මම මේ උත්සාහ කරන්නේ ලේනෙක් කියන කතාව නෙමෙයි මේ විස්තර කරන්න හදන්නේ. ඇත කියන්නේ මොකද්ද නැත කියන්නේ මොකද්ද කියන එක.
එහෙමයි
ඇත කියන එකට අපිට ඇත කිව්වොත් අපිට තේරෙනව නේද මේ මොකද්ද කියන්නේ කියලා.
එහෙමයි.
ඔන්න ඔය කරුණ. ඒ කියන්නේ ඇත කියන එකේ අදහසක් අපිට තියෙනව නේද?
එහෙමයි.
ඒ අදහසට කම්පයර් කරලා බැලීමකින් නේද ඇත කියන එක හරි කියන තැනට යන්නේ. හරි. ඔබතුමාගේ ප්‍රමාව දිලේන.
එහෙම.
අපි හිතවර්ණ කාමරයක් තියෙනවා දොර වහලා. ඕක ඇතුලේ කවුරු හරි ඉන්නවා. හරි. නැහැ හරි. දැන් ඉන්නවා නම් ඇත නැත්තම් නැත නේ.
එහෙම.
ඒ ඇත්තද නැතද කියන එකට අපිට අදහසක් තියනවා නේද?
තියෙනවා.
අනේ ඒ අදහස ගැන මේ කතා කරන්නේ. තේරෙනවද?
හොඳයි. පැහැදිලි. ඔව්.
ඇත ඇසුරු කිරීම නැත ඇසුරු කිරීම. ලේනගේ කතාවක් නෙවෙයි දැන්.
එහෙම.
හරි. මොකද අපිට පුරුද්ද තියෙන්නේ අරමුණෙන්ම හිතන්න. දැන් අරමුණ තාම දැම්මේ නැහැ. ලේනෙද්ද කවුරු හරිද බල්ලෙක්ද මොකක්වත් දැම්මේ නැහැ. දැන් ඇත කියන එකේ අර්ථය අපිට තියනවා නේද? නැත කියන එකේ අර්ථයක් තියනවා නේද?
තියෙනවා.
ඔව්. ඔන්න ඔය අර්ථයෙන් තමයි අපි හිතන්නේ. දැන් ඔන්න මම කියනවා ඔබතුමාට අන්න අර කාමරේ කවුරු හරි ඉන්නාද කියලා බලලා එන්න. හරි.
එහෙමයි.
ඔබතුමා ගිහිල්ලා ඔන්න යනකොට කවුරු හරි ඉන්නවා. ඇවිල්ලා කියනවා ඒ කාමරේ කෙනෙක් ඉන්නවා. අපි හිතමු දැන් හරි ගිහින් දෙන්න හරි මොකකට හරි කියලා. හරි.
එහෙමයි.
ඊළඟ සැරේ ගිහින් බලනකොට දැන් කවුරුවත් පේන්නේ නැහැ. ඇවිල්ලා කියනවා කාමරේ කවුරුවත් නැහැ. හරි.
එහෙමයි.
දැන් අපේ මට්ටමට ඒ කියපු දේ හරි. අපි ඔක්කොටම තේරෙනවා වැටහෙනවා මේ කියපු දේ. හරි.
එහෙමයි.
දැන් ඒක තමයි අපිට තියෙන අර්ථය. අපි දැන් ඉන්නවා හරි නැහැ කියලා හරි කියන එකට අපිට අර්ථයක් තියෙනවා. හරි.
එහෙමයි.
ඉන්නවා කියන්න නම් අපිට ඇහැට පේන්න ඕන ගිහින් බැලුවාම නේද? නැත්නම් අල්ලලා බලන්න ඇස් පේන්නේ නැති කෙනෙක් ගියත් හොයලා කියයි ඉන්නවද නැද්ද කියලා. අල්ලලා බලලා හරි එනවා. ගඳ සුවඳකින් හරි මොකක් හරි සද්දකින් හරි මොකක් හරි විදිහකට. නේද?
එහෙමයි.
අපි එළියෙන් කතා කරන සද්දයක් අහලා හරි කියයි ඔතන මෙන්න මේ දෙන්නෙක් ඉන්නවා තුන් දෙනෙක්. ඔහොමම කියන්න පුළුවන්. ඒ කියන්නේ ඇත කියන පැත්තනේ. එහෙම නැත්නම් කවුරුත් නැහැ කියයි නැත කියලා.
එහෙම.
දැන් බලන්න ඔබතුමාට කියනවා කාමරයට ගිහින් බලලා එන්න කවුරුවත් ඉන්නවද. දැන් ඔබතුමා ගිහින් බලලා ඇවිල්ලා කියනවා කාමරේ ඇතුළට ගිහිල්ලා ආපහු එළියට ඇවිල්ලා කියනවා කවුරුවත් නැහැ. හරි.
එහෙමයි.
හැබැයි දැන් කවුරුවත් නැහැ කියලා දැනගන්න මොහොතේ ඔන්න දැන් අපි තව ටිකක් හිතන කෙනෙක් යනවා කියමු. දැන් ඇත්තටම මේ වෙලාවේ කාමරය ඇතුලේ කවුරුවත් නැද්ද කියලා තව ටිකක් ප්‍රශ්න කරනවා.
ඔව්. ඒ
කියන්නේ එළියෙන් කෙනෙක් බලා ඉන්නවා කියලා ඔය කාමරේ දිහා. දැන් ඔයාගෙන් ඔතන කවුරුත් නැත කියලා දැනගන්න වෙලාවේ අර එළියෙන් ඉන්න කෙනාට එයාගෙන් අහුවොත් දැන් කාමරේ ඇතුලේ කවුරුත් ඉන්නාද කියලා එයා මොකක් කියයි? එක්කෙනෙක් ඉන්නවා කියයි නේද?
ආ තේරුණා පොඩ්ඩක් පොඩ්ඩක්.
දැන් ඔයා යනවා කාමරයේ ඇතුළට කවුරුවත් ඉන්නවද බලන්න. හරි.
ඔව්.
ඔයාට කවුරුවත් පේන්නේ නැහැ. දැන් ඔයාට අපු අදහස මොකද්ද? කවුරුත් නැත.
හරි.
අපි හිතමු දැන් ඕකේ වහලෙන් හරි කොහෙන් හරි තව කෙනෙක් ඔය කාමරේ දිගටම බලා ඉන්නවා. අපි හිතමු CCTV කැමරාවක වැටෙනවා කියලා.
එහෙමයි.
කාමරේ. හරිද?
එහෙමයි.
දැන් කැමරාවේ එක මොනිටර් එක කැමරා මොනිටර් එක බලාගෙන ඉන්න අපි එක්කෙනෙක් දාලා තියෙනවා. හරි?
එහෙමයි.
දැන් වා කාමරේ කවුරුත් නැත කියලා දැනගන්න මොහොතෙම අපි අර කැමරාව බලා ඉන්න කෙනාගෙන් අහනවා දැන් කාමරේ ඇතුලේ කවුරුත් නැද්ද කියලා. එයා මොකක් කියයි?
ඇත ඉන්නවා කියලා කියනවා.
එයාට ඉන්නවා නේ.
එයාට ඉන්නවා.
ඔන්න බලන්න දැන් අදහස. කාමරේ ඇතුළටම ගිහින් බලලා කියනවා කවුරුත් නැහැ කියලා. අර කාමරේ තව හොඳට බලා ඉන්න කෙනා කැමරාවෙන් එයා කියනවා අන්න එක්කෙනෙක් ඉන්නවා. දැන් අර ඇත කියපු එක නැත කියපු එක එක්කෙනෙකුට ඇත එක්කෙනෙකුට නැත නේද?
එහෙමයි.
දැන් පේනවද ඒ අපි කරපු සංසන්දනේ හරිම කියලා කියන්න පුළුවන්ද දැන්?
ඔව් කියන්න බෑ. ඔව්.
නැත කියන එකද හරි නැත කියන එකද?
එහෙමයි.
අපි හිතනවා අපි හරි කියලා.
එහෙමයි.
අපි ඇත්තම දැනගත්තා කියලා එනකොට අපි ඇත්තම දැනගෙනද දැන්? ඔව්
දැනගෙන නෑ. ඔව්.
අන්න. දැන් අපිට හිතුණාට අපි ඇත්ත දැනගත්තා කියලා ඔතන වෙලා තියෙන්නේ ඇත්තම ඇත්ත නෙමෙයි දැනගෙන තියෙන්නේ.
එහෙමයි.
අපිට හිතෙනවා ඇත්ත කියලා. ඒ අපිට හිතෙන්නේ අපි දන්න අර්ථෙට ගලපලා යම්කිසි සංසන්දනයක් කරලා. හරි? අනිත් එක්කෙනත් එහෙමයි නැත. ඇත්ත කියලා කිව්වෙත් අපි නැත කියලා කියනවා අරයා ඇත්ත කියලා කියනවා. ඔය දෙකම අර ලෝකයා දන්න විදිහට ඇත කියන එකට අර්ථයක් තියෙනවා. ඒකට සංසන්දනය කළා. ඒකෙන් ගත්තා. ඒ කියන්නේ ඇයි දැන් වාගෙන් අහුවත් ඇයි කවුරුත් නැහැ කිව්වේ කියලා ඔයාලට විස්තර කරන්න පුළුවන් නේද?
පුළුවන්.
අරයාගෙන් අහුවත් ඇයි කවුරු හරි ඉන්නවා කියලා කිව්වේ කියලා එයාටත් විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ අර්ථයක් තියෙනවා. හරි?
එහෙමයි.
දැන් ඕකේ අනිත් පැත්ත තමයි අර්ථයක් ආවා කියන්නේ අර්ථයක් ආපු කෙනා එතන ඉන්නවද නැද්ද?
ඉන්නවා.
දැනගත්තු කෙනා ඉන්නවා නේ?
ඉන්නවා ඉන්නවා.
ඉතින් ඉන්නවනම් ඕකම නේද සක්කාය දිට්ඨිය වෙන්නේ? තමාට දෙයක් හම්බ වෙලා නේද? එන්න කෙනෙක් ඉන්නා නේද එතකොට?
ඔව් එතකොට තමා ඉන්නවනේ දැනගත්ත එක්කෙනා ඉන්නවනේ.
ආන්න ඒ සත්ත්වභාවය ඇති වෙලා නේද?
එහෙමයි.
එතකොට ඒ දැන ගැනීම කිව්වත් ලෝකය කිව්වත් සත්ත්වභාවය කිව්වත් එතන ඒ ඔක්කොම තියනවා නේද? යෙදිලා නේද?
යෙදිලා. ඔව්.
දැන් පේනවද ඔය ඇත කියලා දැනගත්තත් නැත කියලා දැනගත්තත් තමා කියන එක යෙදිලා නේද?
යෙදිලා. පැහැදිලි.
එතකොට ඒකෙන් තේරුම් ගන්න ඔය ඇත නැත කියන එකට වඩා යම්කිසි අර්ථය යම්කිසි සංසන්දනය කිරීමක් සිදු වෙනවා නම් ඒ දැනගත්ත කෙනා යෙදිලාමයි නේද?
එහෙමයි.
ඔන්න දැන් නිකන් අදහසක් එන්නේ ඇති ඔය අන්ත ඇසුරු කිරීම කියන එක ගැන.
එහෙමයි. එහෙමයි.
එතකොට ඔන්න ඔය සිද්ධිය වෙනවා අපි මේ ආයතන වලින් මොන අරමුණ දැනගත්තත්. එහෙන් දැනගත්තත් කණෙන් දැනගත්තත් නේද?
එහෙමයි.
නාසයෙන් සිතෙන් දැනගන්නකොට සිතට අරමුණක් ඇවිල්ලා. එතකොට අන්නේ අරමුණ බාර ගන්නවා කියනකොටම ඒකේ තමා යෙදිලා.
එහෙමයි.
අරගත්තු මම යෙදිලානේ.
යෙදිලා.
එතකොට අපි ආයතන ඇත්ත කියලා පිළිගන්න තාක්කල් ඒකේ බැසගෙන ලෝකේ බැසගෙන ලෝකය ඇත්තයි කියන තැන අපි ඉන්නවා. ඒක අපෙන් හිතනවා නෙවෙයි, ඒක යෙදිලා ඒකේ බැසගෙන. හරි, ඒකමයි ජීවත් වෙන්නේ.
අභිනිවේශ කියන
එක අන්න හරි, අභිනිවේශ ඒක නිවාසය කරගෙන. අපිට තේරෙන්නේ නැහැ අපි ඒකේ බැසගෙන කියලා. හරි, ඒ කියන්නේ වතුරෙම ඉන්නවා නැත්තම් ගින්නක් ඇතුළෙම ඉන්නවා, ඒක ඇතුළේ ඉඳන්ම කරන කතාවක්. ඒකේ බැසගෙන තමයි ওই කතාව කරන්නේ. ඒ නිකන් උපමාවක්. හරි,
එහෙමයි. පැහැදිලි පැහැදිලි.
ඒ ඔතනින් නිකන් අදහසක් ගන්න ඔය සලායතන ලෝකය.
එහෙමයි.
ආයතන වලින් දැනගත්තා නම් ඉතින් ඒකම ලෝකය කියන්න වෙනවා නේද? අමා කියන්න වෙනවා. සත්‍යයා කියන්න වෙනවා. ඒ ඔකට දුක කියලා වචනයකුත් තියෙනවා. ඈ? එතන එතන මම කියන්න වෙන්නේ දුක කියලා වචනයක් තියෙන ඔය කියන හැම එකටම අපිට ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ලෝකය කිව්වහම, සත්‍යය කිව්වහම, දුක කිව්වහම ඕන දැනුත් කලේ අපි ඒකමයි ඈ අර්ථයක් දාගත්තා.
ප්‍රශ්නේ තියෙන්නේ ඇයි ඒකට දුක කියලා කියන්නේ කියලා, කොහොමද ඒක දුක වෙන්නේ
කියලා. ඔය ප්‍රශ්නේ ඊයේත් අපි යනවදස් සෙක්ක සාකච්ඡා කළා, ඒ රෙකෝඩින් එක ඇටි අහලා බලන්න පුළුවන්. දැන් දුක කියලා කියන්නේ මොකද්ද කියලා, මේක ඇයි දුක කියන එක නෙමෙයි. දුක කිව්වොත් මෙහෙම වෙන්න ඕන කියලා අපේ අදහසක් තියෙනවා. අර ඇත කිව්වොත් මෙහෙම වෙන්න ඕන කියලා අදහසක් තියෙනවනේ.
එහෙමයි.
ඒ වගේ දුක කිව්වොත් මෙහෙමයි කියලා අදහසක් තියෙනවා. දැන් අපිට දුක තේරෙන්නේ නැහැ කියන්නේ ඔන්න ඔය අපි දරන අදහසට මේ මේ කියන එකේ ඒ අර ඒ අපි දන්න දුක නැහැ නේ ඔතන.
නෑ ඩොක්ටර්, දැන් මේක කියනවනේ දුකට දුක කියනවනේ, ජාති පිදුප්පා ජරාපි දුක්ඛ, ඒවා අපි ඒ ටික දන්නවනේ මොකද්ද කියලා.
ඔව්, ඒ දන්න එක ගැන තමයි මේ කතා කරන්නේ. දැන් අපි දුක කියලා මොකද්ද එකක් දන්නවා.
ඔව්, බුද්ධ දේශනාවෙම තියෙන එකක් නේ අපි දන්නේ. ඉතින් ඒක
හරි බුද්ධ දේශනාවෙම තියෙන එකක් අපි දන්නවා. දුක කියන්නේ මෙන්න මේකයි. හරි, බුද්ධ දේශනාවේ තියෙන වචන ටිකක් දන්නවා. ජාති දුක්ඛයි, ජරා දුක්ඛයි, ව්‍යාධි කි මරණ කියවම හැම සෝත්පත් දේව දුක්ඛ දෝමනස්ස උපායස නේද? ඔහම හැම ඕවා දන්නවා. දැන් ශෝක කියනකොට නම්, දුක්ඛ කියනකොට, දෝමනස්ස කියනකොට නම් අපිට නිකන් හරි පැහැදිලි නේද? ඒක නම් දුක තමයි. ඒක ආයේ ප්‍රශ්න කරන්නේ
නැහැ. එහෙම නේද?
ශෝකය ඇයි දුක කියලා අහන්නේ නැහැ
නේද? නෑ, ඒක අහන්නේ. ඒක අපි දන්නවනේ, ඒක ස්ථිරව.
ඒක ස්ථිරව සෙමදක්. හැබැයි ජාතිය දුක කියන එක නම් අහනවා නේද? ඇයි ජාතිය දුකයි කියන්නේ?
ඔව්, ඒකත් සාමාන්‍ය අදහසක් තියෙනවා. ඉතින් ජාති තියුණොත් නේ ජරා මරණ තියෙන්නේ, එහෙම අදහසක් තියෙනවා.
ජාතිය තිබුණොත් ජරා මරණ තියෙනවා. එතකොට ජාතිය දුක කියලාද දන්නේ ජරා මරණ දුක කියලාද?
ඔව්, ජාතියත් මෙහෙමනේ, ජාතියත් දුකයි කියලා දන්නවා. මොකද ජාතිය හොඳ තැනකත් වෙන්න පුළුවන්, මේ නරක තැනකත් වෙන්න පුළුවන්. එතකොට ජාතිය තියුණොත්
නරක තැනක නම් දුකයි.
ඒ කියන්නේ ජාතිය තියුණොත් ආනිසංස තියෙන හන්ද, මේ ජාතිය තියුණොත් සසර තියෙනවා. එතකොට ඒක දුකයි.
එතකොට ඔය ජාතියමද දුක, නැත්නම් ජාතියෙන් පස්සේ අනාගතේ එන දුකක්ද ඔය කියන්නේ?
ඔව්,
ජාතියේ දුකද ඊට පස්සේ ශෝකය එනවා කියන එකද ඔය කියන්නේ? ශෝකය දුකයි කියලා දන්නවනේ නේද? ඉස්සෙල්ලා මං එහෙනම් කොට කොයි වෙලාවේ හරි ශෝකයක් එන්න පුළුවන්. ජාතිය තිබුණා. ඒක නේද ඔය කියන්නේ?
එහෙම ඒක ඉතින් අනිවාර්යෙන් වෙන බව දන්නා නම් දුකයි.
අනිවාර්යෙන් වැඩි වෙලා ශෝකයක් ආවේ නැත්නම් එහෙම. දැන් ඔන්න අපි ලෙඩ වෙන එක දුකයි කියලා දන්නවනේ. හරි. දැන් අපි කියනවා ජාතිය ඉපදුන හින්දානේ ලෙඩ
වෙන්නේ
නේද?
එහෙමයි.
ඉතින් ඉපදුනත් ඔය ලෙඩ වෙනවමනේ, ඒ හින්දා ඉපදීම දුකයි කියලා නේද ඔය කියන්නේ? ඒ කියන්නේ ඉපදීම දුකයි කියලාද, ඉපදීමට පස්සේ ඔය අනාගතේ එන්න පුළුවන් එකක් දුකක් තියෙන හින්දා ඉපදීම දුකයි කියනවා.
මොකද ඒව ඔක්කොම අර පැකේජ් එකක් වගේනේ ඉන්නේ. මේ ඉපදීම තිබුණොත් මේවත් තියෙනවා.
හරි, ඒක තමයි. ඒ පැකේජ් එක හින්දා නේද දැන් ඉපදීම දුකයි කියන්නේ?
එහෙමයි.
එතකොට හොඳට හිතන්න. දැන් ඉපදීමද දුකයි කිව්වේ, ඉපදුනාට පස්සේ ලැබෙන ඒවා දුක හින්දා දුකයි කිව්වද?
ලැබෙන ඒවා දුක හින්දා.
එතකොට ඉපදීම කියන එක දුකයි කියන එක නෙවෙයි ඔය කිව්වේ නේද?
එහෙමයි.
දැන් නිකමට හිතන්න, ඔය පැකේජ් එක හොඳ සැපම පැකේජ් එකක් ලැබෙනවා කියලා දුක ඇත්තෙම නැහැ.
ඉතින් අපි මේ ධර්මයේ හුඟක් කල් අහලා තියෙන හන්ද අපි දන්නවා ඒක එහෙම වෙන්න බෑ කියලා.
දැන් හිතන්නකෝ, කවුද අර බක්කුල සාමුදුරෝ බක්කුල රහතන් වහන්සේට කිවිසුමක්වත් ගියේ නැහැ කියනවා නේ.
එහෙමයි එහෙමයි.
ලෙඩ කියන නාමයක්වත් නැහැ.
එහෙමයි.
අපි කියන ලෙඩ වෙන හින්දා ඉපදීම දුකයි කියලා. දැන් ඒක හරියනවද බක්කුල හමුදුරන්ට?
එහෙම හරියන්නේ නැහැ.
එහෙම. දැන් ඉපදීම දුකයි කියන එක දැන් ගැලපෙන්නේ නැහැ නේද ඒකව?
ඔව් එනද අර දෝමනස්තරය මේවා හට ගන්නවනේ.
ඒක හරියන්නේ නැති වෙනකොට තව එකක් දාගන්න හදනවා. ඔය ඉපදීමද? ඒ මං අහුවද දැන් ඉපදීම හින්දා සැප ගොඩාක් හම්බ වෙලානේ. දැන් ලෙඩවීමේ දුක නෑ. ලක්කලා මුදුරොන්ද සැපෙන් ඉඳලා සැපත් හම්බ වෙනවනේ ඉපදුනහ.
ඔව්. ඒක ඒ හම්බෙන්නේම ස්ථිර නෑනේ. ඒකවත් ස්ථිර නෑනේ.
ඒ දුක් ටිකත් ස්ථිර නෑනේ. මේ හින්දා සැප හම්බ වෙනවනේ. ඒ ලැබෙන එක දුකක්වත් ස්ථිරයි කියන්න පුළුවන්.
ඔව් මේ ඒවා
සැපත් ස්ථිර නැති එක හරි. ඉතින් දුකත් ස්ථිර නෑ නේද?
එහෙමයි.
දුක ස්ථිර නැති දුකක් ගැන නේ ඔය කියන්නේ. එහෙනම් ඒ ජාතිය දුකයි කියන්නේ. දැන් ප්‍රශ්නයක් එන්නේ නැද්ද?
එනවා.
මේ ප්‍රශ්නේ
ජාතිය දුකයි කියන එකට ප්‍රශ්නයක් එනවා.
එහෙමයි. අනහ දැන් අපි නිකන් ජාතිය දුකයි කියලා තියෙන්නේ, අපි දුකයි කියලා මොකද්ද දාගෙන ඒකට ගලපලා නේද දුකයි කියලා තියෙන්නේ?
එහෙමයි. පැහැදිලි.
ඒක ඇත්තම දුක නෙවෙයි නේද?
ඔව් ඇත්තම දුක නෙවෙයි.
අර ඕක හරියට අර කාමරයේ ඇතුලේ ඇත්ත කිව්වා එක්කෙනෙක්, තව කෙනෙක් කියනවා නැත කියලා, එකම සිද්ධිය.
එහෙමයි.
අන්න ඒ වගේ වැඩක් නේද ඔය වෙලා
තියෙන්නේ? පැහැදිලි. එහෙමයි.
ඔන්න ඔතන තමයි ලෝකයා ඉන්නේ. ඔය දැන් ඔක කියනකොටත් ඔය ඇත නැත දෙක ඇසුරු කරගෙන නේද ඔය ඉන්නේ. දුක කියන එක තියනවා හරි නැහැ හරි. ඒකෙන් තමයි දැන් ඔය විස්තර කරන්නේ. ඒ කියන්නේ අපි දන්න දෙයට ගලපන්නම නේද අපි යන්නේ.
එහෙමයි.
ඔකට තව එකක් කියනවා දැන්. ඒ කියන්නේ අපිට පුළුවන් තර්කයේ හැසිරෙන්න පුළුවන් නේද?
ඔව් එහෙමයි පුළුවන්.
අපි පුළුවන් විතරදී අපි කරන්නේ මේක නේද?
එහෙමයි.
ඒ තර්කය හදනවා දැන්.
මම කරේකනේ.
අන්න හරි. අන්න ඒක අඳුරගන්න තමයි මේ කියන්නේ. එතකොට ඕක තමයි තර්කා වචර.
එහෙමයි.
තර්කයේ හැසිරෙනවා. හරි. චරණය වෙනවා තර්කේ.
පර්කාවචරය මම දරාගෙන ඉන්නේ එක ඇත්තයි කියලා ඔප්පු කරන්න මම උත්සාහය දරනවානේ.
ඔව් ඕකටනේ තර්කය කියලා කියන්නේ. ඔක එක්ක හිත ඇතුලෙන් තර්ක කරන්න ඕනේ නැත්නම් මාත් එක්ක තර්ක කරනවා. තර්කයේ හැසිරෙනවා නේද?
එහෙමයි.
තනියෙන්ම තර්කයේ හැසිරෙන්නත් පුළුවන්, තව කෙනෙක් එක්ක තර්කයේ හැසිරෙන්නත් පුළුවන්. ඔය දෙකෙන්ම ඔන්න මෙතන හරි වැදගත් වෙනවා. ඔය දෙකෙන්ම මේ බුදු කෙනෙක් පෙන්වන සත්‍ය අහුවෙන්නේ නැහැ.
එහෙමයි.
ඈ අතක්කා වචර කියලා වචනයක් අහලා තියෙනවනේ නේද? දහම.
දහම අහලා තියෙනවා.
ඒකේ තර්කයේ හැසිරීම කියදෙන්නේ නැහැ. ඒ දහමේ සත්‍ය. සත්‍ය හරියට සත්‍ය විදිහට දැක්කොත් බුදු කෙනෙක් පෙන්වන සත්‍ය. තර්කයේ හැසිරීම කියන එක යෙදෙන්නේ නැහැ. දැන් අපිට ඒක යෙදිලානේ නේද?
එහෙමයි.
එතනිනුත් තේරුම් ගන්න ඔය බුදු කෙනෙක් පෙන්වන සත්‍ය නෙවෙයි.
එහෙමයි.
එතකොට දැන් අපි දුක කියලා අහන ප්‍රශ්නේ අපි දුක කියලා දන්න අදහසට ඔය කියන එක ගලපන්න හදන එක. ඔක දුකයි කියලා හරි ඔක දුකයි නෑ කියලා හරි අපිට අපි ඇතුලේ දැන් තර්කයක් යනවා. ඇයි ඒ තර්කේ යන්නේ? අපිට දුක කියන එක ගැන අපේ කලින් අදහසක් තියෙනවා. ඒ ගතිය නැත්තම් අනේ මට ওই දුක තේරෙන්නේ නෑ. මොකද්ද ওই දුක කියන්නේ කියලා අහන. හැබැයි ඔය අහන්නෙම අපේකට ගලපගන්න. අපි දන්න අදහසට ගලපන්න. ඒ අදහස වැරදි නම් දැන් අලුතෙන් අදහසක් දාගන්නා දුක කියන්නේ මේකයි. අමෙන්න මේ නිසයි දුක. ඊළඟට ඒක දාගෙන ඒකත් එක්කම අනිනවා. හරි කම්පයර් කරමු. ඔන්න ඔය සංසන්දනය කර කර හොයන එකමනේ අපි කරන්නේ.
පැහැදිලි පැහැදිලි.
ඔව් ඔව්. ඔන්න ඔය විදිහට හොයන තාකල් මේ දහමට අනුගත වෙන්න බැහැ. හරි.
එහෙම.
අදහසට ගලපමින් හොයන තාකල් දහමට අනුගත වෙන්න බැහැ. ඒ කියන්නේ මේ ඇහෙන දෙයට අනුගත වෙනවා නෙවෙයි. ඇහෙන දේ අපේ අදහසට දාගන්න. ඒ වෙන තාක්කල් මේ දහමට ඇහෙන දහමට අනුගත වෙනවා කියන ඒකට අනුව හිතනවා කියන එක නෙමෙයි වෙන්නේ. අපට ඕන විදිහට අපි හිතනවා දහම අර පැහැදිලි කරගන්නේ අපි දන්න ටිකට. දහම දහමෙන් හිතනවා නෙවෙයි. يعني බුදුහාමුදුරුවෝ කියන දේ ඒ පැත්තෙන් හිතනවා නෙමෙයි. අපිට ඕන පැත්තෙන් දහම ගලප ගන්න හදනවා. ඔය කිව්වේ මේකයි කියලා අර්ථයක් දාගන්න. එතකොට අපි දන්න එක හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. වැරදි නම් අපි අලුතෙන් ආපු අර්ථේ මේකට එකතු කරගෙන ඊළඟට බලන්නේ ඒකත් එක්ක. ආයේ අර පරණ පුරුද්දමයි. හරි?
එහෙමයි.
දැන් අපිට සමහර ඒවා මේක නම් තේරෙනවා, මේක තමයි තේරෙන්නේ. අනිත්‍ය බව නම් තේරෙනවා, දුක තමයි තේරෙන්නේ කියලා ඔහම හිතනවා නේද?
එහෙමයි.
මට අනිත්‍ය බව නම් පැහැදිලි වෙයි, දුක කියන්නේ මොකද්ද? යදනිච්ඡන් තන් දුක්ඛං කියන්නේ ඇයි? යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන්නේ ඇයි? ඒක තමයි තේරෙන්නේ. අනිත්‍ය නම් තේරෙන්නේ. දැන් ඔය වෙලා තියෙන්නේ තත්ත්ම තේරුම්, ඒ කියන්නේ සත්‍ය තේරුම් ගැනීම නෙමෙයි, අපි දන්න එකට ගැළපීම. තේරුණා?
එහෙමයි.
ගැළපෙන්නේ නැත්නම් තමයි මේක මට තේරෙන්නේ. ඒ කියන්නේ අනිත් එක ගැළපිලා ඒ ටික තේරෙනවා, ඒ ටික දන්නවා. හරි. ඉතින් ඔය දන්නවා කියන්නේ අර කාමරයේ ඇත කිව්වා වගේ දැනීමක් තමයි ඔය තියෙන්නේ. ඒක ඇත්තම ඇත්ත නෙවෙයි. සාපේක්ෂ ඇත්ත. අපි හිතන මට්ටමට ඇත්ත. හරි.
එහෙමයි.
එතකොට ඔන්න දැන් සත්‍ය හොයන කෙනාට පේනවා අපි ඉන්නේ මේ අපි දාගත්තු ඇත්තක මිසක් ඇත්තම ඇත්ත නෙවෙයි. එහෙනම් මොකද්ද මේ ඇත්ත? මොකද්ද මේ ඇත්ත කියලා විමසනවා. හැබැයි ඇත්ත දන්නේ නැහැ. හරි. මොකද්ද මේ ඇත්ත? ඔන්න දැන් සත්‍ය හොයන කෙනෙක් වෙනවා. දැන් තමන්ගේ මතවලට අහුවෙන්නේ නැහැ. අන්න එහෙම කෙනෙකුට දහම ඇහුනොත් එයා ආයේ එයා දන්න ටිකට ගල්ලපන්න යනවා නෙමෙයි, අර ඇහෙන එකට අනුවම විමසනවා. ඇහෙන එකට අනුවම ප්‍රශ්න කරනවා. දහමට අනුව විමසන තමන්ගේ එකට ගලප බලනවා නෙවෙයි. දැන් මේක තනියෙන් කරගන්න පුළුවන් වැඩක් නෙමෙයි. අර ඇහෙන එක තේරෙන්නෙත් නෑනේ. ඒක හැබැයි ඒක සත්‍ය කියලා නිකන් අදහසක් තියෙනවා. සත්‍ය මොකද්ද කියලා දන්නේ නෑ. ඔන්න ඔය වගේ ගතියක් ආවොත් දැන් මේක හොයන්නම වෙනවා නේ. හොයන කෙනාට හොයන්න නැති කම්මැලි කෙනාට නෙමෙයි. හොයන කෙනාට සත්‍ය ගවේසි කෙනා, සත්‍ය හොයන කෙනා. එයා නිකන් ඉන්නේ නැහැ. එයා විමසනවා. හැබැයි එයාට ඇහිලා තියෙන ඔය විමසන එක හරියට අහුවෙන්නේ ඒ ඇහෙන දෙයට අනුව විමසුවක් කියන එක. අන්න ඒක ගැන නුවණක් තියෙනවා. අපිට ඕන එකට ගලප ගලප විමසුවොත් මේක ඇත්ත අහුවෙන්නේ නැහැ. තවත් ගැළපෙන දෙයක් තමයි කවදා හරි හම්බ වෙන්නේ. ඒ ගැළපීම කියන්නේ ඇත්ත නෙමෙයි. ඒක මට හම්බ වීම. මට හම්බ වෙන ඔය මම කියන එකේ වැරද්ද බුදු කෙනෙක් පෙන්නලා දෙනවා. තමා යෙදෙන යෙදීමේ අඩුව. හැබැයි ඕක අපි හිතන ආකාරයට හිතන තාක්කල් අහුවෙන දේකුත් නෙවෙයි. හිතන ආකාරයට ගැලපුණොත් ආයි කාටද ඒක වැටහුනේ? අපු තමන්ට. ඔන්න ඕකත් නොයේද ලෝකෙ ගෙලියට පණින විදිහක් ගැනයි බුදු කෙනෙක් පෙන්නන්නේ. හරි. එතකොට අන්න ඒ ඇත්ත කියන එක දකින්න පුළුවන් වෙන්නේ ඔය තර්කයට නෙවෙයි, සංසන්දනයට නෙවෙයි, අපි දන්න එකත් එක්ක නෙවෙයි. අපේ ආයතන වලින් කවදාවත් හිතා ගන්නවත් බැ. අන්න ඒකට දෙන නමක් තමයි ඔය ඥානයකට අහුවෙනවා කියලා කියන්නේ. දැන් අපිට ඥානෙට අහුවෙන එකත් අපි දන්නවා, මේ ආයතනවලට අහුවෙන්නේ නැති එකක් අහුවෙනවා කියලා. මේ ඥානාසේ හිතෙන්වත් හිතා ගන්න බැරි එකක් තමයි ඥානය කියන්නේ කියලා අපි ඔය ඥානය කියන එකටත් අපේ අදහසක් තියෙනවා. හරි. ඥාණයට අහු වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා අදහසක් තියනවා නේද?
එහෙමයි.
ඒකත් අපි ඥාණය ගැන අපේ අදහසට ගලපගත්ත එකක්. ඥාණය කියන්නේ මේක. ඕක ඥාණය නෙවෙයි කියලා කියන්න පුළුවන් නේ. ආපහු අර ඇත නැත එක ඇසුරු කරගෙනම නේද? ඕකේ තමයි ලෝකයා ඉන්නේ. යේ බුයේන අත්ති තංච නත්ති තංච. ඇත ඇසුරු කරගෙන නැත්නම් නැත ඇසුරු කරගෙනමයි ඉන්නේ. අපි හිතන විද්‍ය ඕකමයි. හරිද?
හරි.
එතකොට දුක කියන්නේ මෙන්න මේකයි කියලා ඔයාට වැටහුණොත් ආපහු අර ඇත ඇසුරු කළා නැත ඇසුරු කළා වෙනවා. මොකද අපි දන්න එකට දැන් අපි අනිත්‍ය කියලා එකක් දැනගත්තා. දැන් ඒකට හරියන්න දැන් දුක ගලප ගන්න ඔය උත්සාහ කරන්න. අපි දන්න දෙයකට දැන් අනිත්‍ය දාන්න හදනවා, අපි දන්න දෙයකට දුක දාන්න හදනවා, අපි දන්න දෙයකට අනාත්ම දාන්න හදනවා. හැබැයි අනිත්‍යට අර්ථයක් ආවනම් දුකට අර්ථයක් ආවනම් අනත්ත වෙන්නෙම නැහැ. මොකද අත්ත වෙලා ඉවරයි. මට හම්බ වෙලා ආර්ථය. දුක කියන්නේ මේකයි මට හම්බ වෙලා. ඉතින් කොහොමද අනත්ත වෙන්නේ? මේක වෙන්නේ නැහැ. ඒකට දුක කියලා දැනගත්තට නෙමෙයි, එක්තරා විදිහකට දැන නොගත්තට සතුටු වෙන්න පුළුවන්. මොකද හොයනවා හොයනවා. ඒ සෙවීම තියනවා නම් බය වෙන්න එපා. හරි, ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔක තමයි ප්‍රඥාවට ආහාරය. සුසුසා පටිපදච්ච. අපි ප්‍රඥාවට ආහාර නොදී ප්‍රඥාව දැනුමෙන් දාගන්න යනවා. ඒක වෙන්නේ නැහැ. හිතන්නේ යම් කිසි අදහසක් එන්නේ ඇති. ඊයේ සාකච්ඡාව මම දාලා තියෙනවා මේ. අනිත්‍යයි වයිත්‍යයි. ඒක ඒකේ ඔක තේරෙයිද දන්නේ නැහැ. ටිකක් අහන්න පුළුවන්. මේ සම්බන්ධව මං හිතන්නේ ගැටලු ඇති දැන් අහගෙන ඉන්නකොට.
අනිත් අය තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. ඔය කියපු සාකච්ඡාවේ සර් මේ දැන් ওই දුක ගැන කතා කරානේ. එතකොට ඒ දුක ගැන කියනකොට සර් දැන් මෙහෙම මට හිතුණා, දැන් දුක කියන එක අපිට අර දුක කියන එක නිකන් ඒ වචනෙන්ම අපේ භාෂාවෙන් අපට මේ විඳවීමක් විදිහටමනේ ඒක සැපයි දුකයි දුක විඳීම. ඔව්.
එතකොට දැන් දුකක් නම් මට නිකන් අකමැති ගතියක් එන්න ඕනනේ.
අකමැති ගතියක් තියනවා. එතනින් එහා අපට දුක කිව්වහම වෙන මොකක්වත් හිතෙන්නෙම නෑනේ. එතකොට දැන් අපි දන්නේ ඇත්තටම මාගදී භාෂාවේ දුක කිව්වේ අපේ සිංහල භාෂාවේ දුකමද කියන්න මන් දන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ නම් දුක කිව්වේ වෙන අර්ථයක් නේ ධර්මයේ පැත්තෙන් බලනකොට.
අන්න හරි. මාගදී භාෂාවේ එකක් නෙමෙයි අපේ භාෂාවේ එකක්
නෙමෙයි. ඔව්. එතකොට වෙන මාර්ථයක් නේ. එතකොට ඒ ධර්මයේ පැත්තෙන් බලනකොට ඒ නොපිහිටින ගතිය කියලානේ දැන් ඔය ස්වාමීන් වහන්සේලා හැම තේරුම් කරන්නේ. එතකොට සර් දැන් මට නිකන් ඒක අහගෙන ඉනොට හිතුනේ දැන් දුක විඳීම නෙවෙයිනේ. එතකොට නොපිහිටින ගතිය දැන් ස්වාමීන් වහන්සේ අනිත්‍ය ගැන ඊට කලින් කිව්වා. කියලත් කිව්වා තව යෙදීමක් නැත්තම් යෙදීමක් වශයෙන් ලැබීමක් නැද්ද? එහෙම නැත්නම් පිහිටීමක් තියනවද? පිහිටීමක් නැහැ. දැන් මේ ප්‍රශ්න ටික ඒ විදිහට අහන්නෙත් ඇයි කියලා ස්වාමීන් වහන්සේ එතනදි මතක් කරා. ඒතර මට නිකන් අහන් ඉන්නුට කිව්වා දැන් ওই දුක කියන එකේ එහෙම බුදුහාමුදුරන්ගේ අර්ථයෙන් බලනකොට දුක හොඳයි නරක නැහැ. ඒ කියන්නේ ඒක අවබෝධ කරගත්තොත් හොඳයි.
දැන් අපිට හිතෙන්නේ දුක කියන්නේ නිවනට නෙමෙයි උපහිතන ගතියෙන්. නිවන කොහොමද දුක වෙන්නේ නේද?
ඔව්. අන්න ඒ වගේ. ඒ කියන්නේ අවබෝධ කරගත්තොත් ඒක දෙයක් නෙවෙයි. නමුත් ඒ අවබෝධ කරගත්තම අර ඈතර වීමනේ. ඉතින් ඒක හොඳ අපේ අපි දැන් ඉන්න මට්ටමින් කිව්වොත් ඒක හොඳයි. දැන් අර දුක විඳිල්ල කිව්වොත් නේ හොඳ නැත්ති. ඒක අපේ මේ ධර්මයේ ගැවිලවත් නැහැ නේ ඉතින්ට. එතකොට සර් දැන් ඊළඟට ස්වාමීන් වහන්සේ ඒ ටික තේරුම් කරලා දීලා ඊට පස්සේ ඇහුවනේ ඒ රෙකෝඩින්ග් එක සමහර එච්චර පැහැදිලිත් නැහැ. ඊට පස්සේ කොහොම හරි අර ඉතිමස්මින් සති ඉතං හෝති කතාවට ආවා. එහෙමයි සර්. මොකද
පැහැදිලි නැත්නම් ඕක දැන් මේ අපේ ස්වාමීන් වහන්සේගේ රෙකෝඩ් එක දැන් ළඟදී හම්බ වෙයි සමහර විට දැන්
ඒත් ඉතින් ටික ටික තේරුම් ගත්ත සමේස. දැන් කොහොම හරි ළඟට හරි ඉතිමස්මින් සති ඉතං හෝති කියන කතාවට ආවා. එතකොට එතන ඉති කියන එකෙන් පටන් ගන්න. දැන් අපිට ඒක හැම වෙලේම නිකන් මතක නැහැ වගේ අපි නිකන් ඉමස්මින් සති ඉඳන් හෝති කියනවනේ. නමුත් ඉති කියන එකෙන් පටන් ගන්න
අපිට ඕන පටිච්ච සමුප්පාදේ මොකද්ද? ඉමස්මින් සති ඉඳන් හෝති.
එතකොට ඉති වලින් හරිනම් පටන් ගන්න. එතකොට ඉති කියන්නේ මෙසේ. දැන් එතන මේක ස්වභාවයක්. ඒ කියන්නේ එතන මේක දෙයක් නෙවෙයි. එතන මේක ස්වභාවයක්. එතකොට දැන් ඔන්න ඕක ඇතුළේනේ දැන් අපි ඔය අනිත් දැන් අපි මේ ඔක්කොම කතා කරත් දැන් ඔය ඉතිමස්මින් සති ඉඳන් හොතිනේ අවබෝධ කරගන්න ඕන ඔතන. එතකොට මේ ඔය ඉතිහිම්මස්මින් ඉදං හෝති කියන කතාවේ දැන් දැන් ස්වාමීන් වහන්සේලා තේරුම් කළ දීලා තියෙනවා සර් හුඟක්සරයක් කියලා දීලා තියෙනවා. ඒ වගේ අපිට යම්කිසි අදහසක් තියෙනවා අපිට අපේ දැනුම මට්ටමින් ඔය ඉතිහිම්මස්මින් මේ ඒ නියාරණියාය. එතකොට සර් දැන් එදා සර් දැන් ස්වාමීන් වහන්සේක කරපු සාකච්ඡාවෙන් දැන් ওই දුක කියන කාරණේ ඔතෙන්ට දැන් අර ඉති කියලා පටන් ගත්තේ එකේ නොපිහින ගතිය දැන් නිකන් මෙහෙම කියනකොට නිකන් තේරෙනවත් වගේ සර් නිකන් මේක අහන්න ප්‍රශ්නිකුත් නෙවෙයි වගේ වුණාට සර් දැන් එතනදී ඊයේ සාකච්ඡාවේ තව මොනවා හරි අර ඒක තේරුම් ගන්න පහසු විදිහක් ඒ මොනවා හරි ඒ කියන්නේ රෙකෝඩින්ග් හරියට ඇහුනෙත් නැහැ නේ සර්. ඒ හින්දා තව ටිකක් අන්න ඒ ගැන විස්තර සාකච්ඡාවක් කරලා අපිට තව ටිකක් තේරුම් කරලා දෙන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඒකේ අර ඒක පොඩ්ඩක් සාකච්ඡා කරමු කියලා.
ඒක හරියට ඇහෙන්නේ නැතුව ඒ ටික තේරිලා
නේද? මට නම් කිව්වේ ඒකයි අර දැනුම වශයෙන් අපිට මොන මොන හරි ටිකක් මේ වෙලාවේ දන්නවනේ. නමුත් ඊට වැඩිය දැන් සර් සාකච්ඡාවෙන් පස්සෙත් හෝ ඉස්සරත් හෝ ඉගෙන තව කතා කරන්නත් ඇතිනේ මේ ස්වාමීන් වහන්සේලා එක්ක. මං හිතන්නේ එතන ස්වාමි එතන සර් දැන් රේවත ස්වාමීන් වහන්සේත් හිටියා වගේ නේද සර්? ඒ රේවත ස්වාමීන් වහන්සේද ස්වාමීන් වහන්සේ නමක් හිටියා කියලා මට හිතුණා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක සර් සාකච්ඡා කරන්නත් ඇතිනේ තව. අන්න ඒවා ඒ පහසු වෙන්න තව ටිකක් අපිට මේ අන්න ඒක ගැනත් පොඩ්ඩක් තව ටිකක්
ඒ ටික තමයි යෝන අර හුදෙකලා
දන්න ටික තමයි කොහෙන් හරි යෝන සර්. නෑ මම මේ කියන්නේ සර් ඒකට අපර තව ටිකක් අර හිතන්නේ කියලා. දැන් අපි දැන් අර දන්න ටික එහෙමමනේ තවම. දැන් ඉතින් අර අර ඉතිමස්මින් එකකින් පටන් ගත්තාම දැන් අර දුක නොපිහිටන එතකොට දැන් අර
රූපස්ස හරි එතනින් උනත් බලන්නකෝ. අපි දන්නේ ඉමස්මින් සති ඉදන් හොති ඉමස්මින් ආසති ඉදන් නොහොතිත ඉති ඉමස්මින් සති ඉදන් හොති ඉති ඉමස්මින් ආසති ඉදන් නොහොති.
සර් දැන් අපි දන්නේ ඉමස්මින් සති ඉදන් හොතින එක නිකන් න්‍යායක් වශයෙන් නේ දන්නේ. අවබෝධයක් නැහැනේ.
ඒ අන්න එතනම දැන් ඒ බුදුහාමුදුරුවෝ කියපු එක නෙමෙයිනේ. ඒ විදිහට නෙමෙයිනේ හිතලා අපිට ඕන විදිහට හිතලා අර්ථයක් දාගෙන මම මේක දන්නවා දැන් පටිච්චසමුප්පන්න බව දන්නවා හරි පැහැදිලි.
ඔව්
ඒක අපිට තව කෙනෙකුට විස්තර කරන්නත් පුළුවන්. ඔය විස්තර කරන්න පුළුවන් කියන්නේම දැන් අපේ අර්ථය ඊළඟට වචනවලට දානවා. අර්ථයක් ඇවිල්ලා කියන්නේ පිහිකලා. හරි.
ඔව්.
ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර ඉස්සෙල්ලකටත් මං යනවා දැන්. අපි දුක කියලා කිව්වොත් අපිට දුක ඔය පිහිටන ගතිය ලෝකේ. බෑ. බුදුහාමුදුර දුක කියලා පෙන්නන්නේ නොපිහිටන එක. එතනම ගැටලු ගන්නත්.
ඔව් හැබැයි දැන් මෙහෙමත් එකක් දැන් අපි පිහිටන ගතිය දුක. හැබැයි දැන් අපි සැපෙත් පිහිටනවනේ. එතකොට දැන් මේ ලෝකේ ගත්තාන් පස්සේ අපට ඒ පිහිටුවට දැන් සැප හොඳයි. දුකක් නැහැ. ඉතින් එතනත් ඒක අපේ අර්ථ දැක්වීම වැරදි. සර් දැන් මම ඇත්තටම දැන් අර ඉස්සෙල්ලා කිව්වේ දැන් අපි තියරිනේ මේ ඔක්කොම දන්නේ. එතකොට සර් දැන් අර ඉතිමස්මින් කතාවෙනුයි දැන් අපි අර ඉස්සරට වැඩිය මොකක් හරි ඔය යෙදීමයි ලැබීමයි පිහිටීමයි නොපිහිටීමයි ඒවත් ටික ටික අහලා මොනවා හරි ටිකකුත් අපි තේරුම් ගන්න උත්සාහ කරනවානේ. එතකොට ඒ අනුව අන්න ඒ ටික ඔය ඉතිමස්මින් සතියේකට යෙදෙන හැටි කිව්වහම සර් දැන් මේක මේ අවබෝධ නෙවෙයි. ඉතින් දැන් අර ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ නේ අන්තිමට මේ අර උදේවේ බලන්න ඕනේ එහෙම කියලා එහෙම අපි අපට දේශනාවල ඇහිලා තියෙන්නේ. එතකොට සර් දැන් ඔන්න අර 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 ඉතිමස්මින් සතියකින් පටන් ගත්තාම දැන් ඒ ඉති කිව්වහම එතන ඒ දුක නොපිහිටන ඒ කියන්නේ එතන සකස් වීමයි යමක් නොපිහිටින ගතිය අර යෙදීමක් වශයෙන් ලැබෙන්නේ නැති ගතිය ඒ ඔක්කොම ටික අර ක්‍රියා දාමිනේ සිද්ධ වෙන්න ඕන. අන්න ඒ ටික දැන් මම මේ කියන්නේ දැන් වචන වලින් තමයි. මේකත් අන්තිමට දැනුමක් විදිහට තමයි. ඒ වුණාට සර් දැන් අර තව ටිකක් මොකක් හරි මේ ඒ කියන්නේ ඒ විවිධ ඒ
කියන්නේ ඕකම තමයි. ඔය කියන්නේ දැනුම අනුව කියලා පේනවන්න. එතකොට අර කියලා තියෙන්නේ මේක නෙවෙයි මේ මොකද්ද? දැන් ඔය ප්‍රශ්නේ ඉන්නවා.
ඕ දැනුමම තමයි මුස දැන් අපි ඒ තැනට යනතුරු ඕක දැනුමම තමයි.
ඔව් ඉමස්මින් සති දං හෝති කියනකොට අපි ලස්සනට දන්නවනේ මොකද්ද මේ කියලා. මේ ඇති කල් මේවි
මේවි ඕ
ඔන්න ඔය දන්න බව වැරද්ද.
ඒක දැන් සර් කියනකොට දැන් අපිට කිසි හැඟීමක් නැහෙනේ. ඒක සමහරවිට අමතකත් වෙනවා. එච්චර වැදගත් ආර්ය න්‍යාය අමතකම් වෙලා යනවා වෙන වෙනම කතා කරනකොට.
ඒ තරමට අපි ඒක දන්නවා.
ඒ ඒ ඒක දන්නවා කියන්නේ තියරි වලින් දන්නවා. නමුත් කිසි හැඟීමකින් ලං වෙලා අවබෝධයක් එහෙම මොකක්වත් නැහැ නේ.
ඔව්.
එතකොට
අන්න ඒ දැන් අපි දන්නවා කියලා හිතුවට නොදන්න බවමයි අහු වෙන්න ඕන.
ඔව්.
හරි. ඒක මට තේරුණා නම් ඒකමයි නොදන්න බව. ඔන්න ඔය වගේ ඒ කියන්නේ එහෙම ඒකත් අදහසක් විතරයි ආ.
ඒ
ඔව්. දැන් ඒ අර්ථයක් ඇවිල්ලා නේ අපිට.
අර්ථයක් ඇවිල්ලා දැන් ඊස ඒ සාකච්ඡාවේ
අර්ථයක් ආවා නම් තමයි.
ඔව්.
තමා
මේ දිනේ මේ ඒ සාකච්ඡාවේ මෙහෙමත් එකක් ඇහුණා. දැන් ස්වාමීන් වහන්සේ කියන අවිද්‍යාව විග්‍රහයක් ලැබුණා නම් අවිද්‍යාපච්ච සංකාරනේ සංකාර විග්‍රහයක් ලැබුණා නම් එහෙම නැත්නම් විඥාන නාම රූප විඥානේ විග්‍රහයක් නාම රූපේ විග්‍රහයක් දැන් මෙහෙමයි කිය කී අපි දැන් දන්නවනේ තියරි වලින් එහෙම ලැබුණා නම් එතනම ඒ විග්‍රහයක් ලැබුණා නම් එතනම අර ඉක්මවීම වෙලා නැහනේ අවබෝධේ නැහැ
අතනේ වෙලා නැති බව පේන බව තමයි එන්නව තේරුණා.
ඔව් වෙලා නැති බව දැන් අපිට සර් දැනුම වෙලා නැති බව අපි දැන් දන්නවනේ. නමුත් ඒක නෙවෙයි කියන්නේ නේ පේන බව.
ඔව් ඒක පේන බව. ඒ පේන බව තුල ප්‍රශ්න කිරීම නෙන්නේ. එහෙනම් මොකක්ද? ලොකු ප්‍රශ්න
වලට. ඔව් අර විචක්ෂණේම හරහාම තමයි එතෙන්ට යවෙන්නේ.
මේ දැන්
බලනකොට.
දැන් ඉමස්වෙන් සතේ ඉදන් හොති කියනකොට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ.
ඔව්.
ප්‍රශ්නයක්
නෑ ඇත්තටම. ඔය ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ.
ඔව්. දැන් නම් මට නම් ඔකේ කියන්නේ. මට නම් ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් අර දුකයි. එනම් දුකයි. කොහොමද දුකයි කියන්නේ? මේ ප්‍රශ්නේ එනවා. හරි. ඒ ප්‍රශ්නේදී අපි දන්න දුකට ගලපා ඒ හින්දා දුක නෙවෙයි ඒ හින්දායි ප්‍රශ්නේ තියෙන්නේ කියන තැනිනුත් නෙවෙයි එක වෙන්නවා.
ඔව්
කියන පැත්තෙන්ම හිතන්න පුළුවන් වෙන ඒ ආකාරයටම හිතන්න වෙනවා. අපිට ප්‍රශ්නයක්
යන්න ඕනේ.
ඔව් අපිට ප්‍රශ්නයක් ආවනම් එන්නේ අපි හිතාගෙන ඉන්න එකට නොගැලපුණා හින්දායි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නෙමෙයි.
එහෙම වෙන්න බෑ.
ඒක තර්කාවචර පැත්තේ යන එක. ඒ ටික තමයි ඇත්තටම අර සද්දාරු කියන සෝවාකාර පරිවිතක දීප්ති නිඥානක්කන්
කියන්නේ.
අන්න ඒක ඉක්මවා ඇහෙන දේට අනුවම විමසන ගතියක් තියෙන. ඒ ඇහෙනවා. ප්‍රශ්නත් ගොඩාක් තියෙන සුසුසා පිටිකුච්ච. ප්‍රශ්න එහෙම වැටුණා නම් ප්‍රශ්න නැහැ නේ එතනින්ම ඉවරනේ. මතක තියාගන්න ප්‍රශ්න නැහැ කියලා වැටුණා කියලා ඉන්න එකම අර ඔය සාකච්ඡාව තියෙන ඒක අර ලෝකෙටයි ඉති හතරවෙනි මතය අර චතුස්කෝටිකේ
ඉන්නේ.
ඒක අපිට හිතා ගන්නවත් බැරි තරම් ගැඹුරු තැනක් ඒක. ඒ අරණේ සංඥා නාසඤ්ඤා වගේ එකක් අපිට දැනෙන්න විතර කරන්න බෑ.
නැහැ.
මේ නැති බවවත් විස්තර කරගන්න බැරුව ඉන්නවා. නැතිකින් ඉවරෝ.
ඒ තර්කෙන් ඒ හතරට යන්න පුළුවන් කියලා ඒ ස්වාමීන් වහන්සේ සාකච්ඡාවේ මතක් කරා.
ඔව් දැන් මේක විස්තර කරනවා නම් ගිහින් තියන්නේ එතෙන්ට.
එතෙන්ට. ඔව්. සෝ දැන් අපි මේ කරන සාකච්ඡාවලදී නුඟක් කාලවට තේරෙන දැන් ওই වැරද්ද සර් ගොඩක් කාලවට පෙන්නන්නේ අර පැතිවලට යන හින්දානේ.
ඔව්.
එතකොට මෙතන මේ හිතීමෙම
ඔව්
ඉතින් මෙම්ම යන්න ඕනේ
ඉතින්
ඔව් ඔව් හිතීමෙන්මයි යන්න ඕන මේක. අපිට හැබැයි ඒ හිතීමෙන් නොගිහින් අර ඈත තියෙන දෙයක් තියෙනවා කියලා විශ්වාස කරන දේ ගැන මෙතන ඉඳලා අර්ථකථන දෙන්න බැහැනේ. එහෙම වුණාම තමයි මේක තියරිය කියන්නේ
දෙවෙනි. දැන් ඈත තියෙන දේ තමයි ඔය දුක. අපි ඒකට අර්ථය දාගන්න හදනවා. ඉතින් ඒක අර්ථයක් ආවොත් එතෙන්ට ගිහිල්ලා නැහැ. විදහායක් ඉඳලා මොකක්ද සංකල්පයක් හදාගන්නවා විතර.
එතකොට ඉතින්
ඒක ඊතරවීම නෙවෙයි කියලා දකින්න අන්නේ ඒ හැඟීම තියෙනවා නම් ඒකම ඇති ඇත්තටම අපිට මේක වැටහුණා නම් ඒ ඊතරවීම නෙවෙයි ඔන්න ඕක ඕළුවේ තියෙනවා නම් මං හිතන්නේ ඒ හොඳටම ඇති මේ හැම මේකේ
දැන්
ඊතරම ප්‍රශ්න එනවා එහෙනම් මොකද්ද එහෙනම් මොකද්ද
විමසීමෙන්ම එතෙන්ට ළඟා වෙනවා මිසක් ඒක කොච්චර කතා කරත් නැත්නම් ඒ ටිකම තමයි ඔ.
ඒ කියන්නේ ප්‍රඥාවට ආහාර ඒකනේ.
ආහාරය.
ඔව්. අහන ප්‍රශ්න කරන අහන ප්‍රශ්න කරන. සුසුසා පටිපුච්ච.
පටිපුච්ච.
ඔව්. ඒ ආහාර ටික දුන්න නැත්නම් ප්‍රඥාව වැඩෙන්න විදිහක් නැහැ නේ. අපි ප්‍රඥාවෙන් වෙන දේ අපි කතා කරමු.
ප්‍රඥාව වැඩෙන්න ඕන දෙයක් කරන්නේ නැතුව ප්‍රඥාවෙන් වෙන දේ කතා කරනවා නිකම්ම ඉඳලා. ඔව්. ඒක හරි සර්.
නෑ එනකොට එනකොට දැන් ආයේ ප්‍රශ්න එනවා නම් හොඳයි.
ඒක ඒක පැහැදිලි වුණා සර්. ඒ ඇත්තට මේ දැන්
මම ආයේ නිතරම කියන්නේ මේක අහුවහම ප්‍රශ්න ටිකක් එනවා. ඔව්. මේක වැටහෙනවා නම් ඒ ඇහිලා නැහැ. ප්‍රශ්න ටිකක් එනවා නම් ඒක වැටහිලා නැහැ නේ.
ඔව්. හැබැයි සර් දැන් ප්‍රශ්න එන්න ඕනත් ප්‍රායෝගික ඒ කියන්නේ ප්‍රායෝගික පැත්තෙන් මිසක් ඒ කියන්නේ ප්‍රශ්න කරමින් විමසමින් යන ගමන් එන ප්‍රශ්න මිසක් මේක මේ තියරි එක වැටුණාද නැද්ද දැන් පාඩමක් කියලා දෙනකොට අර ඒකේ වැටුණාද නැද්ද කියන නොවැටහීම නෙවෙයි. අර පැත්තෙන් තමයි ප්‍රශ්න එන්න ඕනේ.
දැන් ප්‍රශ්නේ එන්නේ දැන් ඔයාට එන ප්‍රශ්නේ වෙන්න බෑනේ තව කෙනෙකුට එන්න.
ඔව්.
ඒ ප්‍රශ්නේ තමන්ගේ ඒ අවබෝධය මතයි ප්‍රශ්නේ. තමන්ගේ ප්‍රඥාව මතයි ප්‍රශ්නේ.
මතයි.
එතකොට අන්න ඒකට අදාළ එකට උත්තරේ තමන්ට හම්බ වෙනවා. දැන් ඒකයි මේක අර අනිත්‍ය කියන එකකින් අල්ලන්න බැරි.
අහනකොට
අහනකොට ඒ ප්‍රශ්නෙට එතෙන්ටයි ඒ කියන කෙනා උත්තරේ දෙන්නේ. ඒ තව කෙනෙක්ට තියෙන්නේ එතන නෙමෙයි ප්‍රශ්න.
එයාගේ එයා ප්‍රායෝගිකව යන ගමනේ එයාට ප්‍රශ්න
එන්නේ. ඒ ප්‍රශ්න කිරීම මත දැන් අපි ප්‍රශ්න කරනකොට අපිට ප්‍රශ්නේ තියෙන තැන කියන එක අඳුරගෙන එතෙන්ට තමයි කියන කෙනා උත්තරේ දෙන්න උත්සාහ කරන්නේ. ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි යා ඉන්න තැනටයි උත්තරේ
දෙන්නේ.
ගොඩක් වෙලාවට කියන්නේ හරියට මේ කෙනෙක් උදව් කරනවා නම් ඕක උද නැද කියන එක නෙමෙයි මේ ප්‍රශ්නේ ඇහුවේ ඇයි කියන තැන අඳුරගෙන එතෙන්ටයි උත්තරේ
දෙන්නේ. අර ඒ තමයි කෝණේ මොකද්ද කියලා අඳුරගෙන ඒක වෙනස් කරන්න එතෙන්ට. පැහැදිලි වුණා ඒ සාකච්ඡාවේ. ඒ සාකච්ඡා විස මං හිතන්නේ තව මං කිව්වර පැහැදිලි වෙන්නේ නැහැ කියලා. එච්චර තවත් නිකන් විමසන්න ඕන තැන් ඒ වගේ ඒව පස්සේ තිබුණොත් අහන්න කොහොමද කියලා. දැනට නම් මේ කීප එක පැහැදිලි වුණා. බොහොම පිං තිරුවන් සරණයි.
හොඳයි. තිරුවන් සරණයි. කාට හරි අන්න දෙයක් තියනවාද? මම ඒක විමසගෙන යන්න. මේක වැටුණා නම් විමසීමට දෙයක් එන්නේ නැහැ. ප්‍රශ්න කරන්න දෙයක් එන්නේ නැහැ. ඒ වැටුණා නම් දහම ඇහිලා නැහැ. තමන්ගේ අර්ථක ආයේ කොටු වෙනවා. මේක මේකයි කියලා. ඉතින් අර පැහැදිලි වෙන තරමට තමයි බය වෙන්න ඕන. මම දහම දන්නවා දැන් හරියටම දැක්කා කියලා එනවනේ. තව ටිකක් හිතන්න ඕන තැන, ඉවසන්න ඕන තැනක් වෙනවා.
අවසරයි ડોક્ટર આવી දැන් අර ඉති මස්මින් සති ඉදන් හෝති කියන එක මේ ඇත නැත එකට ඒක කොහොමද ඒක අදාළ වෙනවා ඒ ඒක උදව් උපකාර වෙනවද පොඩ්ඩක් ඒක ගැන පැහැදිලි කරන්න පුළුවන් තෙරුවන් සරණයි.
ඔව් දැන් ඔබතුමාට දැන් ඉමස්මින් සති ඉදන් හෝති කියනකොට අදහසක් එනව නේද මේ කියන්නේ මේකයි කියලා. මේ ඇති කල්හි මේවි.
එහෙමයි.
ඉමස්මින් අසති ඉදන් නහෝති කියනකොට අදහසක් එනව නේද? මේ කියන්නේ මේකයි කියලා. හ්ම්. දැන් ඔකේ තර මේ හොඳ තැනක් ඔන්න දැන් අපි නීවරණයක් තියනකොට කාමච්ඡන්දය තියනකොට මේ ඇති කල්හි මේවි කරි කාමච්ඡන්දය මේකයි කියලා අදහසක් තියනව නේද? හරි මේ කාමච්ඡන්දේ කියලා අපි අදහසක් තියනවා නැත්නම් මේ විචිකිච්ඡාව කියලා අදහසක් තියනවනේ නේද? මේ කල්ලි මේ වේ කියලත් ඒක මොකක් හරි විදිහකට කියන්න පුළුවන්. අපි අවිද්‍යාව තියෙන කොටයි ඔබ තියන්නේ හරි මොකක් හරි තණ්හාව තියෙන කොටයි ඔබ තියන්නේ කියලා හරි මොකක් හරි අපිට කියන්න පුළුවන් නේ. මේක තියනවා නම් අනක් කාමච්ඡන්දේ තියනවා නම් තණ්හාව යෙදිලා නැත්නම් මම යෙදිලා හරි අවිද්‍යාව යෙදිලා මොකක් හරි කියන්න පුළුවන්. ඒකට මේ ඇති කල්ලි මේ වේ කියලා අපි කියනවා නේද? පැහැදිලි.
දැන් අර අවසරයි දැන් අර තමා කියන එක යෙදුනොත් නේ අර ඇත්ත කියන එක යෙදෙන්නේ ඇත්ත නැත යෙදෙන්නේ අනේ එහෙමත් ඒක ගන්න පුළුවන්.
පොඩ්ඩක් ඉන්න මම මේ පැහැදිලි කියන ඒ පැහැදිලි පුණ එකේ ප්‍රශ්නේ අපිට පේන්නේ. කියලා අපි දැනගත්තානේ.
එහෙම
අපි හිතන්නේ ධර්මයට ගැළපුණා මේ ඇතිකල්ලි මේ වේ කියන එකට ගැළපුණා.
එහෙම.
හැබැයි ඕක නෙවෙයි බුදුහාමුදුරුව පෙන්නන්නේ කියලා මේ කියන්න හදන. අපිට පැහැදිලි උඩානේ. එතනමයි ප්‍රශ්නේ තියෙන්නේ. ධර්ම ඇහිලා නැහැ. ඔය පොයින්ට් එක ගන්නයි මම මේ පැහැදිලි උනානේ කියලා යන්නේ.
එහෙම.
ඒක මතු කරන්න තමයි මේ එක එක විදිහට කියන්නේ. ඔය දැන් තේරුණා කියලා හිතුවට තේරිලා නැහැ කියන එක අපි අහුවෙන්න තමයි මේ එක එක විදිහට මේ පැහැදිලි කරන්නේ. කාමච්ඡන්දේ යෙදිලා නැත්නම් ඉවසෙන් අසති තණ්හාව යෙදිලා නැහැ හරි මොකක් හරි කියන්න වෙනව නේද? මේක
එහෙම
කියනකොට නම් යෙදිලා විද්‍යාව යෙදිලා වනවා හරි යෙදිලා නැත්නම් අසති ඉවසෙන් අසති ඉතන්න හොතිනේ.
එහෙමයි.
දැන් මොකද්ද අපි කියන්නේ? දැන් කාමච්ඡන්දය නැහැ. නැත්නම් දැන් ව්‍යාපාදය නැහැ. දැන් තරහ නැහැ නේ මේ මොහොතේ නේද? යෙදිලා නැහැ නේද?
එහෙමයි.
එතකොට අසති ඉමස්මින් අසති ඉදන් නහෝති. දැන් ওই යෙදිලා නැත්තේ මොකද්ද? දැන් මේ වෙලාවේ තරහ
තියෙනවා. අවිද්‍යාව නැත්තම් අවිද්‍යාව තියුණොත් තමයි කාමච්ඡන්දේ. අවිද්‍යාව නැත්තම් කාමච්ඡන්දයක් හිටින්න පිටන්න හේතුවක්
නැහැ. ඔව්. දැන් මේ මොහොතේ කාමච්ඡන්දේ තියෙන කාමච්ඡන්දේ ටිකක් තේරුම් ගන්න අමාරු හින්දා මම තරහෙන් ගන්නම්. ව්‍යාපාදේ මේ වෙලාවේ ගැටුමක් කියනවාද? ව්‍යාපාදේ තරහ
නැහැ මේ වෙලාවේ නැහැ.
එතකොට තරහ තියෙන වෙලාවක නම් අපිට කියත හැකි අවිද්‍යාව යෙදිලා නේ මේ ඇතිකල්ලි මේ වෙයි. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ නැති කල්හි මේ නොවේ නේ. ඉමස්මෙන් අසති. හිතන්න හොත් දැන් තරහ නැහැ නේද?
එහෙම.
දැන් අසති පැත්ත අපිට හොඳට ගැළපීලානේ.
එහෙම.
හරි. දැන් නැත්තේ මොකද්ද මේ වෙලාවේ?
තරහ ව්‍යාපාද.
ඔව්. ව්‍යාපාදේ නැහැ නේද? එහෙම. කොහොමද කියන්නේ ව්‍යාපාදයෙන් තරහම නැහැ කියලා? අනිත් ඒවා එහෙනම් විචිකිච්ඡාවක් නැහැ. කාමච්ඡන්ද නැහැ. ඇයි ව්‍යාපාදෙම නැහැ කිව්වේ? ව්‍යාපාදේ නැහැ කිව්වේ ව්‍යාපාදෙට අදහසක් ඇතුවද නැද්ද? ව්‍යාපාදේ
අදහසක් ඇතුව.
අන්න හරි. අන්න ඇත කියන එක ඇසුරු වෙලා නේ අපි නැහැ කියන්නේ. එහෙම නැත්නම්
පොඩ්ඩක් අප උපැහැදිලි කරන්න පුළුවන් තේරෙනවා මදි ඒක.
දැන් මේ වෙලාවේ ඔබතුමාට තරහ නැහැ නේ, ව්‍යාපාදේ නැහැ නේ?
නැහැ.
ඔය නැහැ නැහැ කියපු එක ගැන අදහසක් ඇතුවද නැහැ කිව්වේ? අදහසක් නැතුව.
අදහසක් ඇතුව.
අදහසක් ඇතුව. ඒක නැහැ කියනකොටම ව්‍යාපාදේ කියන්නේ එක මොකද්ද නැත්තේ? කියනකොටම ව්‍යාපාදේ ගැන අදහසක් තියනවද නැද්ද?
තියෙනවා.
තියෙනවා. එතකොට ඇති බවින් ඇසුරු වෙලාම නේද ඕක නැහැ කියලා කියන්නේ? ඕක නැහැ. ව්‍යාපාදේ නැහැ. නේද?
එහෙම.
ව්‍යාපාදේ කියන එක ගැන අදහස තියනවද නැද්ද?
ඔව් අදහසක් තියෙනවා.
ඒ ඇසුරු වෙලාද නැද්ද? ඇසුරු වෙලා. හරි. ඇසුරු උලා වුණා නම් ඔය බුදුහාමුදුරුවෝ පෙන්වන ඉමස්මෙන් මේ මේ මොකද අසති ඉදන්න හොති කියන එක නෙවෙයි. අසති නම් කොහොමද ඇසුරු
වෙන්නේ? එහෙම එතන ප්‍රශ්නයක් තියෙනවා.
ඔන්න ඔය ප්‍රශ්නයක් තියෙනවා කියන එක ආවනම් ඒක තමයි ප්‍රඥාවට ආහාර වෙන්නේ. මොකද ඔක දැන් වේවසන්න ඕන. කොහොමද මෙහෙම කොහොමද කොහොමද මස්පෙන් අසති කියලා කියනවා. දැන් මං මේ තරහ කියන එක තියනවා කියන්නේ තරහ ගිහිල්ලා නෙමෙයි, තරහ කියන එකට අදහස තියෙනවා. ඒ අදහසට ගලපලා නියෝග නැහැ කිව්වේ. ඒක වෙන්න බෑ බුදුහාමුදුරුවෝ පෙන්නනේ. අපේ අර්ථයකට ගලපන එක නෙවෙයි. හරි.
එහෙමයි.
එහෙනම් දැන් විමසන්න ලොකු දෙයක් තියෙනවා අත. ප්‍රශ්න කිරීම එනවා ප්‍රතිපුත්ත. දහම ඇහුණා නම් ප්‍රශ්න කරන්න වෙනවා. සුසුසාපටිකච්ච. ඒකට අනුව ප්‍රශ්න කරන්න. අපි හිතන එක දාගත්තොත් ප්‍රශ්න නැහැ. අරකට අනුව නම් විමසන්න වෙනවා. ඇහෙන දෙයට අනුව විමසන්න ඕන. ඒක තමයි දැන් අපේ අදහස දාන්න නැත්නම් අපි අනිවාර්යෙන් අර පැත්තට නැවිවීමක් වෙලානේ. ඒ පැත්තට යමු වෙලානේ. ඇහෙන පැත්තට. අපේ පැත්ත නෙමෙයි. මේ පැත්තෙන් මට තේරුම් යනවනම් ඒ ප්‍රඥාව වැඩෙන ආහාරය යෙදෙන්නේ නැහැ. අනුගත වීම කියන එක වෙන්නෙම නැහැ.
ඔව් දැන් මේ විදිහට බලනකොට දැන් අනිත් ඒවත් ඇතියන්තයෙන්ම තමයි ඉන්නේ. දැන් අපි අවිද්‍යාව දැන්
ඔබතුමාට මුලින්ම අහපු ටිකෙත් ඔය ටිකමයි තියෙන්නේ. එතන තමයි වතු කරන්න ඕන. අපි නිත්‍ය දන්නවා දුක දන්නේ නැහැ කියලානේ අපිට හිතෙන්නේ.
එහෙමයි.
අනිත්‍ය දන්නවා කියන එකෙත් ප්‍රශ්නයක් තියෙනවා, දුක දන්නේ නැහැ කියන එකෙත් ප්‍රශ්නයක් තියෙනවා. දුක දන්නේ නැහැ කියන්නේ අපි දන්න දුකක් තියෙන හින්දා ඒකට ගැලපෙන්න. ඈ මට මේ අර මට නිකන් දැනෙන්නේ නැහනේ ওই දුක. කියන්න අපි දැනෙන දුක එක තමයි අපි බලන්නේ. ඒක දිවෙයි මේ කියන්නේ. ඒක හැම තැනටම ඕක අදාළයි.
එහෙමයි. දැන් අපි මේ දුක කියන එක ගැන මගේ මේ දරාගත් එකක් තියෙනවනේ. අන්නේ ඒකට ගැළපීමක් තමයි කරන්නේ මුලක් වෙලා. එහෙම තමයි. වරදක් බව පේනවා.
ඊයේ වැරද්දයි අපි තේරුම් ගන්න
ඕනේ.
එහෙමයි. කලපන ගතිය තියනකන් අපි දහමට අනුව විමසන්න පටන් අරගෙන නැහැ. ඒ තියෙන එකට ගලපන ගතිය තමයි අපි ඒ කෝණය වෙනස් වෙන්න ඕන. හරි. ඒ හොයන විදිහ. අනේ එතන ප්‍රශ්න තමයි මේ අතු කර දෙන්න. අපි අපි හොයන විදිහට මේක හම්බ වෙන්නේ නැහැ. අපිට හිතන්නෙම නැහැ නෑ මේ විදිහටම තමයි හොයා ගන්න පුළුවන්. එහෙම වෙන්නෙම නැහැ.
කොට අපි හොයන්න ඕනේ තැන නෙවෙයි හොයන්නේ ඒ වගේ මට හිතෙන
හරියට. අරකට කිව්වේ අර අඹ කඩන්න උඩ පනිනවා ගේ ඇතුලේ ඉන්න. උත්සාහ කර ලොකු කැපකිරීමක් තියෙනවා. හැබැයි ඕන තැනට ගිහින් නෙවෙයි උඩ පනින. හරි.
එහෙමයි. පැහැදිලි.
ඕක තේරුම් ගත්ත දවසට තමයි දහම ඇහෙන්නේ. නැත්නම් අපිට දහම නෙමෙයි ඇහෙන්නේ, අපිට ඕන දේ අපි අහන. ඇහෙන දේ අපේ එකට දාගන්න. මේ කිව්වේ මේක. එහෙම හරියන්නේ නැහැ. ඒකට අර තර්කයේ හැසිරීමමයි ඒ තියෙන්නේ නේද? තර්කාවච. රූපාවචර කියන්නේ රූපේ හැසිරෙනවා. ඒ තර්කයේ හැසිර අපේ අදහසේම හැසිරෙනවා. ඒකට ගලපගලප. ඒ කියන්නේ ඒ අදහසම තියාගෙන ඉන්නව නෙමෙයි. අපි ඒ අදහස වෙනස් කරලා තව අදහසක් දාගෙන ඊළඟට ඒක හැසිරෙනවා. ඕක නෙමෙයි ඇත්ත මේක. ඕක තමයි අපි දෙයකටම කරන්නේ. දහම අහනවා කියලා කරන්නේ ඕක. හැබැයි ඇහෙන්නේත් නැහැ එතකොට. කට දහම ඇහෙන්න සුදුසුකම මේ හදාගන්න තමයි ඉතින් මේ මේ මේවා කියන්නේ මේ සාකච්ඡා කියන්නේ.
එහෙමයි ડોક્ટર රවි. අර අනුමුදස්සී හාමුදුරුවොත් එක්ක ස්වාමීන් වහන්සේත් එක්ක මේ දේශනා ඒ සාකච්ඡාව මේ කුජදා හමුවට දාලා තියෙනවද?
ඔව් දාලා තියෙනවා.
එහෙමයි. එහෙමයි. තෙරුවන් සරණයි ගොඩක් පිං.
පරුවන් සරණයි. කාට හරි වෙන හරි අදහස් තියනා නම් ඉදිරිපත් කරන්න.
පරුවන් සරණයි ડોક્ટર.
ආ
පරුවන් සරණයි. රිපුච්චා උන්ත විමසීම කියන එකයි තක්ක વિચાર කියන එකයි අතර වෙනසක් තියෙනවා.
ඔව් ඒකත් අපි දැන් ඒ වෙනස හොයන්නේ දැන් අපිට ඉතක විචාර කියන එකට අපේ අදහසක් තියෙනවා. පටිපුච්ඡා කියන එකට අපේ අදහසක් තියෙනවා. ওই දෙකෙන් ගලපන්න යනවා. දැන් මේ කියන්නේ අපි කරන වැඩක් වගේ පෙනුනට ඒ සිද්ධ වෙන දේ ඔය කියන්නේ. මේක හරියට විමසන කොට වෙන එක. හරි. ඒකේ වෙනස තමයි දැන් අදහසක් ගන්න මෙහෙම කියත හැකි. දැන් විතක්ක ਵਿਚාර කියන්නේ අර අපි දන්න එකට ගලප ගලප තමයි අපි ਵਿਚාරන්නේ. දැන් දුක කියන්නේ මෙන්න මේකයි කියලා අදහසක් තියනවානේ. ඒකට හරියනවද ඔය කියන එක? නැත්නම් අපි අර අදහස ටිකක් වෙනස් කරගන්නවා. දුකට කියලා තිබුණේ දුක කියන්නේ ඕක නෙමෙයි මෙන්න මේක කියලා තව එකක් දාගෙන ඊළඟට ඒකට අදාළව විමසනවා. හරි. දැන් උදාහරණයක් දැන් අනිත්‍ය කියන එකෙන් ගෙවුවත් ඔයිට වඩා පැහැදිලි වෙයි. මොකද අනිත්‍ය විමසලා තියනවනේ පොඩක් දුකට. දැන් අනිත්‍ය කියන එක ඔන්න මුලින්ම දෙයක් තියනවා. ඔක වෙනස් වෙන බව කියලා අපි හිතනවනේ අනිත්‍ය බව. මේ කෝපයක් තිබුණත් මේක කැඩිලා යන්නේ. ඒක තමයි ඒක අනිත්‍ය. හරි. නැත්නම් මේක පාට වෙනස් වෙනවා මොනවා හරි. ඕක තමයි අනිත්‍යනේ. තියෙන දේ වෙනස් වෙන එක. එතකොට ඔන්න දැන් අපිට අනිත්‍යයට අදහසක් තියෙනවා. දැන් ඕක කී කියා ඉන්නකොට ඔන්න කවුරු හරි කියනවා ඔය එළියේ තියෙන දෙයක් නෙමෙයි නේ, එළියේ තියෙන දෙයකට වෙන එකක් නෙවෙයිනේ. ඕක තියෙන හිතේනේ. එළියේ තියපු එකයි වැරද්ද. හරි. එතකොට අන්න එකෙන් දැන් කලින් අනිත්‍ය කියලා හිතාගත්තු එක නෙමෙයි අනිත්‍ය කියන එකට වෙන අදහසක් දාගන්න. ඒ තියෙන දේ ක්‍රමයක් හරි වෙනවයි මේ. තියෙන දෙයක් ගත්තු බබේ ප්‍රශ්නයක් හරි මොකක් හරි කියලා අනිත්‍යට දාගන්නා තව අදහසක්. දැන් ඊළඟට අපිට ඒ අදහස හරි කියලා හිතාගෙන ඒක එක්ක තමයි දැන් අනිත්‍යම අනේ. කාලෙන් කාලයට ඕක වෙනව නේද? එතකොට පේනවද අපි මේ තර්කයක යන්නේ කියන එක? කියන්නේ අපිට තියෙන අදහසට ගැලපෙනවද නැද්ද? මේ අදහසට ගැලපෙනවද නැද්ද? ඕකත් එක්ක නේද මේ යන්නේ?
ඔව් අපි හැමදෙස්සම ඉතින් හැම ධර්ම කරුණු කරින්ම කරන්නේ ඕකම තමයි නේ අපිට කියන්නේ. දැන් මේ සාකච්ඡා විදිහට අපි කරන්නේ අප ඔව්. ධර්මවත් ධර්ම දේවල් එක්ක ගලපනවා මේ කියන්නේ මේකද කියලා.
ඔව්. එතකොට අර අපේ පැත්තෙන් අර දහම ගලප ගන්න හදනවා කියන එකනේ ඔය කරන්න හදන්නේ. අපි ඉන්න අදහස් ටිකට. නැහැ එතකොට අර يعني කල්පනා කරනවා විතක්ක ਵਿਚාර ගොඩක ඉන්නේ. හරි. දැන් ඔය කල්පනා කිරීමම අපේ අදහස් ටික පැත්තක තියලා අර ඇහෙන එක පැත්තෙන්ම අපිට හිතන්නත් පුළුවන්. කල්පනා කරන්න විමසන එකත් කල්පනා කිරීමක්ම තමයි. හැබැයි ඒක ඊට වඩා වෙනස්. එතකොට වෙන්නේ අර ਵਿਚාරනවා වගේ. ඒකට අපි දෙන නම තමයි විචක්ෂණය කියන්නේ. හරි. හැබැයි අපේ පැත්තෙන් ওই දෙකම එකයි. ඉතින් ওই දෙකේම හිතන එකනේ කරන්නේ නේද? කල්පනා කරනවා.
ඒක තමයි අර්ථය. ගැටලුව තියෙන්නේ මොකද්ද මේ? කරන්නේ වෙනස මොකද්ද කියන එක.
ඔහොයි ඉතින් ඔය වචනේ මාරු කළා කියලා මේ ওই දෙක මාරු වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ මේ. දැන් කතා කරලා අය කියන්නේ මම ඕක විචක්ෂණය කරනකොට මෙහෙම වැටුණානේ. ඒක ඔක කල්පනා කරනකොට ඕක ගැන හිතනකොට මෙහෙම වැටුණා කියන්න බැරි. බයයි යර කෙනේ මාරු කරකිට විතරයි. අදහස නෙමෙයි.
නෝයි.
ඉතින් විචක්ෂණය කියන්නේ ඒක වෙන දෙයක්. ඒ කියන්නේ අපි කරනවට වඩා ඒ කාරණාව විස්තර කරනකොට කියන වචනයක්. අපි බලෙන් කිව්වට හරියන්නේ නැහැ. මම ඔය කල්පනා කරනවා නෙමෙයි විචක්ෂණය කරනවා. අපිට ඕන අර අපේ අදහසට ගලපලා මේක දාගෙන මේ හිතනවා දැන් ඔන්න අර කලින්ට වඩා දැන් දහමේ ඉන්නේ කියලා. බලනකොට කරලා තියෙන්නේ අරකම. අපි දැන් රූපය කියලා කියන්නේ නැතුව දැන් රූපය කියන්න බයයි. රූපණය.
ස්වභාවයක් කියලා කියනවා.
ස්වභාවයක් නැත්නම් ක්‍රියාවක් හරි කියනවනේ. ඔය වචනේ මාරු කළා කියලා අපි මේ හැඟීම වෙනස් වෙලා නැහැ නේද?
පාවිච්චින වචනේ වගේ තමයි වැදගත් වෙනස්. අර හැඟීම
කියන්නේ. ඔව් ඒ කියන්නේ අර සිංහලෙන් කතා කර කර ඉඳලා ඉංග්‍රීසියෙන් කතා කරන්න පටන් ගත්තා වගේ. හැඟීම එහෙමමයි. මේ භාෂාව මාරු කළා කියලා හැඟීම මාරු වෙන්නේ නැහැ නේ මේ කියන්න හදන්නේ අදහස්.
ඔඩොක්ට ඒතොට ඉතින් මේ වන්දනකට අපෝ කියලා කිව්වක් කරනවාද කියලා දැන් අර හැඟීම කියන එකට අපි ඇඩ්‍රස් කරනවා එකද අපි කියන්නේ මේ විචක්ෂණය කියන්නේ.
ඔව්. ඔව්. ඒ හැඟීම එක බලන්න ඕන. ඔය වචන එක නෙමෙයි.
ඔව්.
ඒකේ ඒ අදහසක් තියෙනවා නේ. ඒ අදහසට තමයි මේ කතා කරන්නේ. යෙදී හයි බෙන්කාර වචන ගොඩ කියන්නේ දැනුමක් නේ. ඕක පාඩම් කරගෙන මේ වචනයට කියන්නේ මේකයි. මතක තියෙනකන් ඉතින් කතා කර කර ඉන්න පුළුවන්. තර්ක කර කර ඉන්න පුළුවන්. තව කෙනෙක් වෙන අදහසක් කියලා නෑ නෑ. ඒක වෙන්නේ කොහොමද? ඔය වචනේ තේරුම මේක. ඒව අර තර්කවල පැටලීමක්. වෙනවා. මොකද මේ හැංගීමට කතා කළොත් එහෙම වෙන්නේ නැහැ. අදහසට කතා කළේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔය හැඟීම තේරුම් ගන්න එක ලේසි නෑ. කතා කරන ටිකෙන්නේ හැඟීම තේරුම් ගන්න
වෙන්නේ. ඩොක්ටර් ඉස්සලකට ප්‍රශ්නෙම ගත්තොත් අපි දැන් ජාතිය දුකයි කියන එක.
ඔව්.
අපිට දැනට හැඟීමක් තියෙනවා මොකක්ද ජාතිය කියන්නේ මේකයි නැත්තම් මේක මේකටයි දුක කියන්නේ කියලා.
ඔව්. ජාතිය කියන්නේ ඉපදීම කියලා අපිට නිකන් තියනානේ අදහස. ඉතින් ඒ අදහසෙන් ඉඳගෙන තමයි ප්‍රශ්න කරන්න වෙන්නේ.
එතකොට ඒ ප්‍රශ්න කිරීම තුල අපිට වෙන්න ඕන අපේ අර හැඟීම වෙනස් වෙන්න ඕන නේද?
අන්න හරි. ඒක ඒක ඉක්මවා යන එකක් වෙනවා. ඒ ඉක්මවා යෑමේ මේ ධම ඇහෙනවා කියන්නේ අපිට අවශ්‍ය කිසිම අදහසක් දාගන්න බෑ කියන තැනට එනවා. මොකද දාගත්තොත් ඒ අපේ පැත්තේ ආයින්
ඉන්න හැඟීමම තව මොකක් හරි එකකින් මේ වෙනස් කරගන්න එකක් يعني වර්ධනය කර ගැනීමක් හෝ එහෙම තහවුරු කර ගැනීමක් වෙන්නේ.
ඔව්. එනවා නේද?
අපි වෙනක් පැත්තකින් බලනවා නම් ඒ හැඟීම සම්පූර්ණයෙන් වෙනස් හැඟීමක් බවට පත් වෙන්න පුළුවන්. අපි විචක්ෂණය කරන නිසා.
එහෙමකට අන්න හරි. දැන් විචක්ෂණයේදී අපි ඇඩ්‍රස් කරන්නේ අර හැඟීම කියන එක. අර වචනෙට දාගත්ත ඒ කතාව නෙවෙයි. ඉන්න තැන එකයි අර අහන ප්‍රශ්නෙට නෙමෙයි මේ උත්තරේ දෙන්නේ. ඒ එයා ඉන්න අර එයාගේ හැඟීම එයා හිතන විදිහටයි මේ උත්තර ටික දෙන්නේ. ඒ හිතන විදිහ වෙනසක් කරන්න මිසක් අර ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න නෙමෙයි මේ උත්තර දෙන්නේ. එතකොට තමයි අර කල්යාණ මිත්‍රයා උත්සාහ කරන්නේ ඒකට. නැත්තම් දැන් දුක කියන්නේ මොකක්ද කියලා ඒකට උත්තරයක් දෙන්න පුළුවන් මේකයි කියලා. ඒ උත්තරේ නෙමෙයි යතන තියෙන්නේ. එයා හිතන ආකාරය. යාගේ තියෙනවනේ හිතන ඒ හැඟීමක් තියෙනවනේ. හිතන කෝණය. අන්න එතෙන්ටයි මේ දහමේ තියෙන්නේ අන්න ඒ වගේ දෙයක්. අපේ අදහසක් දාගෙන තියෙන ගතිය වෙනස් කරන්න වෙනවා. මේක මෙහෙමයි. අදාල නිකන් අදහස් සංඥාවේ විපාකයක් කියන්නේ වචන සංඥාව තියෙන සංඥා ටික අර පිටට පිට කරන්න හදන්නේ වචනවල. ඒකට තියෙන සටහන් ටික අදහස් ටික. අන්නේ අදහස් තියෙන එකේ වැරද්ද තමයි මේ පෙන්නන්නේ. අදහස් තියෙන ගතියමයි ලෝකය කියන්නේ. අත්භාවය කියන්නේ දහම් වචනවලටත් ඒ ටිකම එහෙම්මම තියෙනවා. ලෝකේ වචනවලට දැන් පුටුව කිව්වහම පුටුව කියලා ඒකට එනවනේ සලකුණු ටික. එහෙම අදහස් ටික. ඕ ඔන්න ඔය ඒ අදහස් ටික. ඒක ඉතින් තමම බලා ගන්න ඕන වෙන කෙනෙකුට පේන්නේ නැහැ නේ ඔක.
අපිට අදාස්තික නැතුවත් බෑ. අදාස්තික තියෙන්නත් ඕනේ. නමුත් ඒ අදාස්තික
ඔව් අදාස්තික නැත්නම් කතා කරන්න බැරි වෙනවනේ.
කරන්න බැරි වෙනවා.
වචන නැති වෙනවනේ. ආ අන්න ඒක වෙනවා. ඉතින් මේක දකින්නකොට මේ දැක්ම පිරිසිදු වෙනකොට වචනෙන් කියන්නේ කොහොමද මේක? හරි. දැන් අර ක්‍රියාවර ඉස්සෙල්ලා හුව දැන් ඇහෙනවා ලේනේ කෑ ගහනවා. දැන් ලේනා කෑ ගහ දැන් ඇහෙනවා කියන එක දැන් සද්දේ ඇහෙන්න ඕන කනටනේ නේද? ලේනා කෑ ගහනවා කියන එක කනටද?
ඒක අර සංඥාවට දාගත්ත එකක් නෙවෙයි.
අන්න හරි. ඒක මට හම්බ වුණ දෙයක්, තමාට හම්බ වුණ දෙයක්. කනටනේ සද්දේ හම්බ වෙන්නේ. කනට ලේන හම්බ වෙන්නේ නැහැ නේ නේද?
ඔව්.
හරි. එතකොට ලේන හම්බ වුණේ මට. නේද?
ඒක ඔව්.
දැන් ඔන්න ඔන ටිකක් හිතන්න. කනට සද්දේ නේද?
ඔව්.
කනට සද්දේ බව හම්බ වුණේ කාටද? කනටද? සද්දේටද? මටද?
ඔව් මට.
ඒ කනට නම් සද්දේ හම්බ වෙන්නේ කන කියන්නේ කන මට්ටමින් කියන්න ඕනනේ සද්දේ කියලා. අපි කියලා හරියන්නේ නැහැ. ඔව්. කන සද්දේ උටගේ. අපි මේ පැත්තක ඉඳලා කනකුත් හදාගෙන සද්දෙකුත් හදාගෙන කනට ඇහෙන්නේ මෙන්න මෙහෙමයි කියලා ඒක ගැන විස්තරයක් අපි දානවානේ.
ඔව්.
වැරද්දක් තියනා නේද මොකවත්? ඔව් ඔන්නෝක අහුවෙන්නේ නැහැ ඉතින්. සීම කියන්නේ ඉතින් කනට නේ සද්දය ඇහි. කනට ඇහෙන්නේ අපි දන්නේ කොහොමද? ඒ කනනේ කියන්න ඕන. කනට මේ සද්දය ඇහෙනවා කියලා.
ඔව් නේද?
කන කරන වැඩේ අපි කියන්නේ. එතකොට කනට හම්බ වීමක්ද මට හම්බ වීමක්ද?
ඔව් දැන් ඒතර අර සද්දෙත් හම්බුණා මට ඒකට ලේනෙත් හම්බුණා මට නේද?
ඒ අදහසම නේද දැන් කනට සද්දය අහුවෙනවා එතන මම නෑ කියලා මම නෑ කියලා හම්බුනේ කාටද
මතම
අන්න ඔය ගතිය ඔය හැඟීම ගැනයි මේ කතා කරන්නේ මම ඒ විමසන්න ඕන දැන් බුදු දහම බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ ඔන්න ඕක ගැන. අපි හිතනවා මේ කන ගැන විස්තර කළේ, සද්ද ගැන විස්තර කළේ, ලේන ගැන විස්තර කළේ, පංච උපාදානස්කන්ධය කියලා අර රූපයකගේ ඒකනේ. කන කියන එකනේ රූපේ, ලේන කියන එකනේ රූපේ. ඒක නෙවෙයි මේ කියන්නේ. ඒ අපේ අදහසට අපි ගලපනවා. මේ තමා යෙදෙන හැටි ස්වකීය බව තමා යෙදෙන හැටි ස්වකීය බව සක්කායි ස්වකීය බව එතෙන්ට දාලා විමසන්න අපිට හරි අමාරුයි මොකද අපි අර දෙයකට දාලාමනේ ඔක විමසන්නේ පංච උපාදානස්කන්ධේ දානවා අර හම්බ වුණ දෙයට සකීය බවට නෙවෙයි දාන.
හරි. ඉතින් ගත්තා උඩට එනවා කියන එකම ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් නේද? මොකක්ද එනවා කියන්නේ කියන එක නේද අපිට?
අන්න හරි. දැන් ඇහෙනවා කියන්නේ මොකක්ද? ඒකට ඇහෙනවා කියන්නේ මොකක්ද කියලා පෙන්වන්න පුළුවන් වුණොත් ඒ අපේ අදහසක් දාලමනේ.
ඔව් අපි අය අර්ථකථනය දීලා කියන්නේ.
ඔව්. හැබැයි අතන පොඩි වචනයක වෙනසක් වුණා. මොකක්ද කියන එක මෙසේ ඇසීම. කිව්වොත් එතන පොඩි නෙවෙයි ඒකේ ලොකු වෙනසක් වෙනවා. ඔය වෙනස අපිට පේන්නේ නැහැ. මෙසේ කියන එකේ. මේක කියන එකයි මෙසේ කියන එකයි ලොකු වෙනසක්
තියෙනවා.
ඔව්. මොකද මෙසේ කියන එක තමයි හැමතිස්සෙම බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙන්නේ. ඇවිදීම මෙසේ ඇසීම මෙසේ ඇසීම කියනකොට ඇසීම කියන දේ නෙවෙයි අපි ඇසීම කියන්නේ මොකද්ද ඇසීම කියන දේ හොයාගෙන යනවා එතකොට මෙසේ දැන් ඉමස්මින් සති ඉදං හොති මෙසේ ඉති එනිකම ඉමස්සෙන් සති ඉදං හොති කියලා නෙමෙයි කියන්නේ ඉති ඉමස්සෙන් සති ඉදං හොති මෙසේ මේ ඇති කල්ලි මේවි මෙසේ මේ නැති කල්ලි මෙසේ නොවේ මේ ඉමස්සෙන් අසති ඉදං නහොත් මේ නැති කල්ලි මෙය නොවේ මෙසේ ඒ සිද්ධිය මෙසේ ආකාරය අපි ඒවා දේවල් වලට දාලා හිතනවා හේතුව මේකයි ඵලය මේකයි මේ ඇති කල්ලි මේ නැත්තම් මෙහෙම වෙන්න බෑ කියලා අර හේතුවයි ඵලයයි කියලා ಜಾති දෙකක් දාගෙන අර රට මිටි දෙකේ මිටි දෙක වගේ අර මෙසේ කියන පැත්ත නෙවෙයි
ලෝක මෙතෙන්දි දැන් මට මුන්තනේ සිද්දෙන රටක් වෙනවා මුන්තනේ දැන් අපි මෙතෙන්දිත් හිනව කියන්නේ මොකක්ද නැත්නම් මෙසේ ඇසීම මෙසේ කියලා කියනකොට ආපහු අපි අර මේ ඇති කල්ලි මේ ඇත කියලා ආය අදහසක් දානවා කන ඇති කල්ලි සත්‍ය ඇති කල්ලි මෙහෙම වෙනවා කියලා
ඒ හිතන එකට නෙමෙයි දැන් ඇසීම වෙන්නේ මෙසේ කියන එකේ විස්තර කිරීම තමයි මස්සෙන් සතේ ඉදම්මාති කියන්නේ
හොඳයි මම ඩොක්ටර් කියන අදහස් කළා අපි එතෙන්දිත් අපේ අදහසක් දාගෙන තමයි මේක
අපි කරන්නේ ඒක ඒකටත් අපේ අදහස දාගෙන ඒක දෙයක් කරගන්න
සත්‍ය ඇති කල්ලි කන ඇති කල්ලි
ඔව්
තීමේ හැකියාව ඇති කල්ලි ඇසේ කියලා අපි ආයි ආයි තර්ක කරනවා නේද කියලා මට
පාස ඔව් හරියටම හරි ඒ කියන්නේ අපිට අර දේවල් ටික දාගන්න නැතුව ඒ කියන්නේ ඒවට අර්ථ දාගන්න නැතුව මේක හිතන්න බෑ ඒක අර්ථ දා ගැනීමමයි ප්‍රශ්නේ තියෙන්නේ එතනින් ඒක ගැලපුණා නම් අපිට ඕන ගලප ගන්නමයි මේක තේරෙන්නේ නැහැ තෝරගන්න ඕන මේ තෝරගන්න හදන්නෙම අපි තවත් අර්ථයක් දාගන්නවා මේ කියන්නේ මේක ඉස්සර කියපු එක නෙමෙයි මේ අලුත් දෙයක් නෙමෙයි මේක අන්න දැන් තමයි වැටහුනේ කියලා දාගන්නවා තව එකක් ඒකත් අර පරණ જાතියම එකක් කියන එක අපිට පේන්නේ නැහැ අපේ අදහසක් දාගත්තා කියලා හරියට අහුණා නම් වෙන්න ඕන ඉතරවීම ඒක ඇහිලා තියනවා ඉතරවීම කියනකොට අර දැන් ඉතින් මොකුත් හම්බ වුණා නෙවෙයි අපේ කතාවේදී හම්බ වෙන්නම ඕන. තව කෙනෙකුට කියා දෙන්න මොකක් හරි තියෙන්න ඕන. මේ මේකට අනුගත වීමේදී තියෙන ඉතර වීම කියන්නේ. ඇසීම කියන්නේ මොකද්ද? ඉතින් අදහසක් දෙන්න බෑ. ඒක කියන්නේ ඒක නිකන් නෙමෙයි. හොයනකොට හොයනකොට ඇසීම කියන්නේ කනද? ඇසීම කියන්නේ සද්දේ. ওই දෙකේම මොකක් හරි ඔහොම අපි හොයාගෙන හොයාගෙන යනවනේ නේද? එනවා කියලා දන්නේ කොහොමද? එහෙම එහෙම යනකොට දැන් අසීම කියන්නේ කොහෙවත් හම්බ වෙලා නැහැනේ. කන කියන්නේ තැසීම නෙමෙයි. සාද්ද කියන්නේ තැසීම නෙමෙයි. කොහොම ඇසීම? ඈ ඇසීම නැද්ද එහෙනම්? නැහැ කියන්නත් බැහැ. ඇයි නැද්ද? ඒ දරුත් අහගෙන ඉන්නේ නේද? ඇසීම මොකද්ද ඕන ඕන ක්‍රියාවක් ගන්න දැන් ඇවිදීම කියන්නේ මොකද්ද අනවක් කියන්නේ මොකද්ද දැන් එහෙම එහෙම දැන් ඕක කියනකොටම ඕක අහුවෙන්නේ නැහෙනේ කියලා අර ආයි අපේ අර්ථේ අතෙන්ට පණිනවා අදහස ඒක පැන්නොත් ආපහු අර තමන්ගේ කෝණෙමයි වෙනස් වෙන්නේ අපහු හොයන්න බෑ අහුවෙන්නේ නෑ කියන අර්ථය දාගෙන හොයන එක නවත්තන විමසීම නවත්තන එතකොට යන්නේ අර මොකුත් නෑනේ ඔහොම දෙයක් ඇති වෙලාවක් නෑනේ කියන දෘෂ්ටියකට පණිනවා භයානකම දෘෂ්ටි ඒ මොකුත් නෑනේ ඇසීම අහුවෙන්නේ නැහැ කියන්නේ ඇහෙන්නේ නැද්ද? අනිකර බොරුවන්නේ මේ හොඳට අහගෙන ඉන්න ගමන් කියන ඔය ඇසීම කියලා දෙයක් නැහැ. ඔව් තමයි මම රවට්ටනවනේ නේද? මට නම් කියන්නේ බෑ ඇහෙන්නේ නැහැ කියලා. මේ දැනුත් අහගෙන ඉන්නේ ඔය කියන දේ අහගෙන ඉඳන් කියනවා ඇහිම කියලා ගන්න නැහැ. මොන බොරුවක්ද? තමන්ව රවට්ට ගන්න බවවත් පේන්නේ නැහැ. ඔයන කෙනාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ මේ නෑ කිව්වට ඔය ඇහේ මේ මොකද්ද මේ එනවා ඔයන්න වෙනවනේ නේ ප්‍රශ්න ගොඩක් එන්න ඕන අපි දැනෙන්නේ නැහැ කියලා සද්ද නැතු දැනීමක් කියලා එකක් නැහැ. ඔබ මවාගත්තු එකක් කියලා. ඉතින් ඒ වෙලාවට කියන්නේ අර පොල්ලකින් ගහන්න නැත්නම් කට්ටකින් අනින් දැනෙන්නේ නැද්ද කියලා බලන්න. කියපු කතාවේ බොරුව අහුවෙන්නේ නැද්ද කියලා. ඒ අපේ වංචනික බව අපට පේන්නේ නැහැ. ඒ තමයි අර අර දෘෂ්ටි සියුම් වෙවි අර තුන්වෙනි එකෙන් හතරවෙනි එකට පනින්නේ මේ. ඇත නැත ඇත ඇත්තෙත් නැ නැත්තෙත් නැ ඇත්තෙත් නැත්තේ නැ නැත්තෙත් නැත්තේ නැ අහම අහම සියුම් වෙවි යනවා. ඉතින් ඒ තර්කෙන් යන පැත්ත ඔය තර්කෙන් යන පැත්ත ඉක්මවා යන ආ ගැඹුරු දකින්න අමාරු දුද්දස්සි දුරනුබෝධ සියුම් සත්‍යයක් සත්‍ය නැවුනා නා අපිට හොයන්න ඕනේ නෑ නේ නේ සත්‍යයක් කියන එකත් හිතේ වැඩ කරන්න වෙනවා තේරෙන්නෙත් නෑ ඒ වුණාට සත්‍යයක් ඇහෙන්නේ වැටහෙන්නෙත් නෑ ඒ වුණාට සත්‍යයක් වැටහෙන්නෙත් නෑ සත්‍යයක් සත්‍යයක් වුණත් නෑ අපි හොයන්නේ බොරුවක් නෑ අපිට හොයන්න ඕනේ නෑ නේ නේද ඒ ඒ ඒ දෙක එකතු වෙන්න ඕන නේද ওই විමසීම කියන එකෙන් ඇහෙන්නේ නැහැ එහෙනම් ඇහෙන්නේ සත්‍යයක් අන්න එතකොට ඇහෙන එකට යමු වෙලා ඒකෙන්ම හිතන්න වෙනවනේ වෙන විදිහක් නැහැ නේ ඒ ඒ අන්න ඒ ඒ එතෙන්ට එනකන් මේක විමස විමස ඉතින් ඒක කල්පනා කළා උනාට ප්‍රශ්නයක් නැහැ ඉතින් කල්පනා කරන්න ඕන තර්ක කරන්න ඕන ආ ඔය තර්කනේ ඕක මේ අතක් ආවචරයි කියලා තර්ක නොකර හිටියොත් එතෙන්ට එන්න බෑ හරි ඔය විතක්ක ਵਿਚාරණේ කියලා කල්පනා නොකර හිටියොත් ඒත් එතෙන්ට එන්න බෑ දැන් ඒව නෙවෙයි කියලා ඒව නොකර ඉන්න නෙවෙයි කියන්නේ ඒවයින්ම තමයි යතන වත් කරන්නේ ඒ ප්‍රඥාට ආහාරය හදා ගන්න කියන්නේ හොඳයි තෙරුවන් සරණ
තෙරුවන් සරණ ડોક્ટર බෝම් පිං
තව ප්‍රශ්න තියනවාද
සර් තෙරුවන් සරණයි දැන් ඔය එක්කම පුංචි ප්‍රශ්නයක් අහන්න හිතුණා මේ දැන් ඔතන ඇසෙනවනේ කතා කරේ ඒ වගේ දැන් අපි දැන් ප්‍රකාමච්ඡන්ද හරි ව්‍යාපාද ඒ වගේ සිතුවිල්ලක් එනකොට අපි සිතුවිල්ලක් අර තියෙන දෙයක් වගේනේ අපිට දැනෙන්නේ එහෙම නැතුව ඒක දැනගැනීමක් වශයෙන් තමයි විමසලා බලන්න ඕන නේද දැන් ඒ වගේ අවස්ථාවකදී සිතුවිල්ලක් එනකොට
ඔව් මේක දැන ගැනීම කියන එක අර නිකන් ඇසීම වගේ නේ නේද
ඔව්
දෙයක් ඇහෙනකොට සද්දයක් හරි කන හරි නේ ඇසීම
ඇසීමේ
එහෙම කිව්වට මදි දැන් අපිට ගෝචර සද්දි ගෝචර ඇහෙන බව හරි ඇහෙන බව ගෝචර නෑ ඇත්තටම සද්දි කියන එක තමයි ගෝචර අපි ඇහෙනවා කියලා දැනගන්නේ ඒ සද්දේ හින්දා
නේද?
ඒ ගෝචරත්වයක් උදව් කරගෙන තමයි දැන් විමසන්න වෙන්නේ.
ඔව්. ඒතර අර සිතුවිල්ලක් වගේ ගන්නකොට දැන් අපි සිතුවිල්ල අපි දැනගන්නවනේ කාමච්ඡන්දේ හරි ව්‍යාපාදේ හරි ඕනම එකක් දැනගන්නවා. එතකොට අපි අර ඒ සිතුවිල්ලට ඒ රාගේද ද්වේෂේද කියලා ඒකට මේව කරන්නේ නැතුව හැබැයි ඒක පාදක කරගෙන තමයි අපි දැනෙන එක තමයි අර මෙතන ඇසීම වගේ දැනීම තමයි මේ ඒක සිදුුනේ කොහොමද කියලා මෙසේ දැනීම සිදුවීම තමයි අපි විමසන්න දැනගන්නවා
ඔව් මෙසේ දැන ගැනීම
ඔව් ඒ සිදුවීම
ඇහෙනවා කියලා දැන ගැනීමක් නැති
ඔව් ඇහෙනවා කියලා දැන ගැනීම ඒ වගේම ඔව්
ඒකට දැන ගැනීම මෙසේ කියනකොට දැන් ඇහෙනවා වුණත් එකයි, දැනෙනවා වුණත් එකයි, පේනවා වුණත් එකයි, හිතනවා වුණත් එකයි. දැන ගැනීම මෙසේ. මෙසේ ඒ දැන ගැනීම කියන ස්වභාවය මෙසේ කියන එකේදී ඔක ඇහෙනවද දැනෙනවද දකින්නවද ඔය ඔක්කොම ඉතින් මෙසේ දැන ගැනීම මේ අදාළයිනේ නේද? ඒකට යටත් වෙලා ඒකට ඔක්කොම අහු වෙලානේ. ඉතින් එතකොට
සිතුවිල්ල කාමච්ඡන්දද ව්‍යාපාදද කියන එක අදාළ නැහැ. එතකොට මෙතන දැන ගැනීම නිසා
අන්න ඒක වැදගත් නැහැනේ. කාමච්ඡන්දද ව්‍යාපාදද දැන් තරහවකද ඉන්නේ, දැන් රාගයේද ඉන්නේ, ඒක නෙමෙයි. මේ දැනගීම මේක මෙසේ කියන තැනදී මම කියන්නේ දැන් කණ්ණාඩියේ ප්‍රතිබිම්බ ටික වෙන්වෙන් කරගන්න පුළුවන්. හැබැයි කණ්ණාඩි ස්වභාවය කිව්වහම අර ප්‍රතිබිම්බ ඔක්කොම එතනට අහු වෙලා නේ ටික යටත් ඕන එකකට.
ඔව් ස්වභාවය.
ඔව් මෙසේ මේ ස්වභාවය. මෙසේ දැනගන්න ස්වභාවය මෙසේ.
ඒ විදිහට තමයි ඒක විමසන්න ඕනේ. මට ඒක මතක් වුණේ අර සම්මාදිට්ඨි සූත්‍රයේ දැන් අර නූපන් අර හතරක් කියන්නේ.
අන්න හරි. දැන් මේවා ගැන කොහොමද මේ දැනගන්නේ? නූපන් අකුසලේ, නූපන් අකුසලේ කියලා දැනගන්නේ? නූපන් කාමච්ඡන්දේ, නූපන් කාමච්ඡන්දේ කියලා දැනගන්නේ කොහොමද? උපන්න එක නම් දැනගන්න
ඕනේ. ඔව්. උපන් වෙලාවකම තමයි ඒක විමසන්න ඕනේ. එතකොටනේ නැත්තං එක බැහැනේ.
නෑ උපන් වෙලාවකම කියන්නේ උපන්න එක උදව් කරගෙන ඔය ආකාරයට ගිහාම එතන තියනවා ඒ තියන බවයි නැති බවයි සේරම ටික.
හරි. ඔව්. ඒ නූපේ හතරම අවබෝධ වෙන්නේ එතන අර කාමච්ඡන්දේ හරි ව්‍යාපාදේ හරි හටගත්ත වෙලාවේ විමසනකොට තමයි අර මුළු
මෙසේ කියන එකේ ඔය කියන සේරම කියනවා.
තියෙනවා ඒක ඒක ඔව් අර ඇත නැත ඔක්කොම මේ ඉක්මවන අවස්ථාව ඉක්මවන ස්වභාවයක් නේ.
ඒ කියන්නේ තිබවත් එතන තියෙනවා නැති බවත් එතන තියෙනවා ඒ සේරම ටික මේ දැන ගැනීමක් නේද?
ඔව් කටි වෙන එකක්.
තිබව ඇති බවෙන් දැනගන්නවා නැති බව නැති බවෙන් දැනගන්න අපි කියන අර්ථෙ නෙවෙයි. මොකද අපි කියන අර්ථෙ නම් කාමච්ඡන්දේ තියෙනකොට විතරයි කාමච්ඡන්දේ ගැන බලන්න පුළුවන්.
ඔව් ඒ කාර ලෝකයේ තුල අර විවෘත මනසිකාර කරලා ඒ නැති කරන හැටි ඒ ඒ ක්‍රම නේද සර්?
ඔව්.
එහෙම බැලුවොත් අර ඔව්.
ඒ අපේ අර්ථය දාගන්න එක නෙවෙයි වෙන්නේ. ඒකට. මොකද එහෙම වුණොත් ඒක තියෙනකොට විතරනේ. දැන් තියෙන්නේ ඕන එකක් අරගෙන මේ සේරම දකින්න පුළුවන්. මේසේ කියනකොට. සියලුම ධර්මතා ලෝකෙම දකින්න පුළුවන්.
ඔව්. රීතිමත් මින් සති කියන එකේ යටත් ඔක්කොම
ගෝචර වීම පාදක කරගෙන මෙසේ කියන එකට එනකොට ඔය සේරම ටික ඒකේ අර අනුගත වීම කියන එකේ ඒ ඒ වීම තමයි ඔය එක එක වචන වලින් විස්තර කරන්නේ. නැතුව විස්තර කරන එක අපිට කරන්න බෑ.
එතකොට ඒක දෙයක් විදිහටනේ අපි විස්තර කරන්නේ. අපි විස්තර කරනවා නේද?
ඒ සිද්ද වීමේ විග්‍රහය එක එක විග්‍රහ ටික තමයි ඔය
තියෙන්නේ.
ඒ විග්‍රහයට අපිට බලෙන් කරන්න යන්න බෑ. ඒ විග්‍රහය ඉතින් ඉමස්මින් සති දන්නා හොතී ඔය හතරම නස උපාදායි දන් උපපති නස නිරුද්ධයි දන් නිරුද්ධති ඒවා ඉති මෙසේ
එකටම වෙන සිදුවීම එකටම වෙනවා අපි අර හතරක් වශයෙන් ඉගෙන ගත්තට
ඒවා වෙන විග්‍රහ නැත්නම් අපි අපේ අර්ථය දාගෙන හිතා ගන්න පුළුවන් එකක් නෙවෙයි ඒක. හැබැයි අපිට යම් කිසි අර්ථයක් දදා හිතන්න වෙනවා නැත්නම් කිසිම අදහසක් ගන්න බැහැ. එකයි නම් කියේ අපි මේ සාමාන්‍ය ලෝකේ විදිහටම තමයි ඔක හොයන්න තියෙන්නේ. හැබැයි හොයන්නේ අපි දන්න දේ නෙවෙයි. ඒක හම්පෙරකට ඉතර වෙනවා. අපි දන්න කිසිම දෙයක් එකකින් විස්තර කරන්න බැරි වෙනවා. ඒක ඇතර වෙනවා කියන්නේ. අපි දන්න කිසිම විදිහකට විස්තර කරන්න අදහසක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වුණොත් අන්නේ ඒක අර ඇහිලා නැහැ.
එතකොට ඉතුරු වෙනේ විග්‍රහය මට ලැබිච්ච එකක් නේ ආපහු.
අන්න එතනින් තමයි පොඩ්ඩක් නොවන තියෙන කෙනාට ඒක චෙක් කරගන්න පුළුවන්. ආම මේ විග්‍රහයක් හම්බ වෙනවා. එහෙනම් ඕක බුදුදහම වෙන්න බෑ. බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. මට විග්‍රහයක් ගන්න පුළුවන්. ඕක මට ගන්න පුළුවන්. තව කෙනෙකුටත් හිතලා ගන්න පුළුවන්. නේද? අපිට වඩා හිතන නුවන් කොච්චරයි ඉන්නවද?
ඔව්.
ආදි වැඩන නේද?
ඔව්. දැන් අර ඉස්සර විමුක්තිකාමීන් විමුක්තිකාමීන් එහෙම හිතලා දැන් හිතුවනේ ගොඩාක් ඒගොල්ලොත්. හැබැයි හිතුවට අර මම තියාගෙනනේ හිතුවේ ආත්මේ. ඒකනේ අර මෙසේජ් කියන එක ආවේ නෑනේ. ඒගොල්ලන්ට අර මෙසේජ් කියන එක ආවේ නෑනේ. මෙසේජ් කියන ඥාණය ආවේ නෑනේ. ඒ විදිහට බලන්නනේ.
ඒක අපි දන්නේ නෑ. ඒක දැනගන්නවා කියන එකත් ඉතින් අපේ තියෙන ප්‍රශ්නයක්. ඒගොල්ලෝ ආවෙ නෑ කියන එක. ඒගොල්ලෝ කරන தත්ත්වයට ගිහින් ඒ මට්ටමට හිත වඩාගෙන එහෙම තමයි කියන්න වෙන්නේ. ඒගොල්ලෝ ආවෙ නෑ කියලා අපි කොහොමද දන්නේ ඒගොල්ලෝ ආවෙ නෑ?
අපිට නෙවෙයි ඉතින්. බුදු කෙනෙකුට මිසක් ඉතින් ඒක.
නැතුව ඒගොල්ලෝ හිත ඒගොල්ලන් හිත දිනු කරපු පැත්ත පළාතකවත් අපි නෑ.
ඒගොල්ලෝ
මිත්‍යා දෘෂ්ටිය කියන අපි ඊට වඩා මිත්‍යා දෘෂ්ටියක
ඉන්නවා.
අපි හිතන්නේ අපි බුදුදහම දැනගෙන ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිය කියනවා කියලා.
ඒගොල්ලෝ ඒ තරමට හිතලා ගොඩාක් එහෙම ඉහෙලම තත්ත්වෙට ගිය නිසා
නෑ හිතනවා. එතනක් දකින්න පුළුවන් නම් අපි ඒගොල්ලෝ ගැන අපි ගත්ත අදහස නෙමෙයි අනිත් පැත්තට දාන්නේ. ඒක ඔබ බුදුදහම නෙමෙයි.
නෙමෙයි. ඒගොල්ලෝ දැන් අර ගොඩාක් හිතලා තිබුණ නිසා තමයි අර මේ පාරාණ වගේ 16 දෙනාට අර විදිහට මේ වෙන්න පුළුවන් උනේ නේද? ඒගොල්ලෝ අර ගොඩක් හිතලා තිබ්බ නිසානේ. මේ පැත්තට
මට නම් ඒක හිතාගන්න බෑ තාම. ආරණ වගේ කියන්නේ මොනවද කියලා. ඒකට අපේ අදහස දැම්මොත් ඒ අපේ අදහසක් නිසා ඒක කියන එක නෙවෙයි. ඒක ගැඹුරවත් අපිට හරි අමාරුයි. ඒකෙන් කියන්නේ ඒවා අහන්න එපා හිතන්න එපා කියන එක නෙවෙයි නะ. ඔතෙන්ට අපේ අදහස දාලා අපි මේ කියන්නේ මේකයි කියලා ගලපනවා නම් අන්න එතන ප්‍රශ්නේ මේ වෙන්න. මෙයා මෙහෙම කිව්වේ මේ හින්දා අපිට එයාට වඩා හොඳට තේරිලා එයා හිතේ. ඔන්න ඔතන ප්‍රශ්නේ අපිට පේන්නේ නැති කමයි මේ. කොහෙට හුඩා නම් ඉතින් රහත් වෙලා තියෙන්න ඕන. නවනක් තියෙනවා. හොඳයි.
හොඳයි සර්, පැහැදිලි වුණා. ඒක අර දැනගෙන ඒක හොයන හැටි කාමච්ඡන්ද ව්‍යාපාදේ වගේ එකක් වෙනකොට අර දැන ගැනීම විදිහට තමයි ඒක සොයන්න ඕන විමසන්න ඕන කියලා. හොඳයි සර්, පැහැදිලි වුණා.
වෙනකොට දැන ගැනීම කියන්නේ ඒකාව කියලා දැන ගැනීම නම් නෙවෙයි ආ.
නෙවෙයි නෙවෙයි නෙවෙයි. දැන ගැනීමෙන් තමයි එතන සිදුවීම දැන ගැනීම.
ඒක උදව් කරගෙන දැන ගැනීම මෙසේ කියන අන්නේ පැත්තට
යන්න.
එතකොට දැන නොගැනීමත් මෙසේ කියන එක එතන යෙදේ.
දැන ගැනීම මෙසේ කිව්වොත් දැන් අපි දැනගත්ත දෙයක් තියෙනවානේ. එතකොට ඒක එහෙම ගත්තොත් වැරදින දැන ගැනීම. එතකොට අපි අර මෙය කියන එකට වෙන්නේ නේ. මෙසේ නෙවෙයිනේ.
ඔව්. ඒ කියන්නේ හරියටම ඒකේ යනකොට කාමච්ඡන්දය කියන අදහසවත් ඊමසීමේදී යෙදෙන්න බෑ. මොකද කාමච්ඡන්දය කියලා දැනගන්නකොට කාමච්ඡන්දය ඇවිල්ලා ඉවරයි. ව්‍යාපාදේ කියලා දැනගන්නකොට ව්‍යාපාදේ ඇවිල්ලා ඉවරයි. ඒකට ඒක වෙන අර සාකච්ඡාවේ තියෙන 6 පහරක් කියලා දැනගන්නකොට මේ දවස්වල ක්‍රිකට් මැච්
වල නෑ. ඔව් ඔව්. 6 පහරක් ගැහුවෙත් නෑ අන්තිමට. ඔය ඒක එතන ඒක
දැනගන්න එක. ඔව්. ගොඩාක් පරක්කු වෙලා ඉවරයි.
ඉවරයි. අපි හය පහර කියනකොට ඒක හය පහරක් නෙවෙයි අපි කිව්වට. ඒ ගහලා ඉවරනේ.
හය පහර කොහෙද තියෙන්නේ කියලා හොහොවා යන්න ඕනේ.
හරි ඒක සාකච්ඡා තව අහන්න ඕන.
හන්ද.
හොඳයි
සර්. තිරුවන්සරණයි.
තිරුවන්සරණයි.
අමිතා. අමිතා.
සර් තෙරුවන් සරණයි. පළමුව පාද නමස්කාර පූර්වකව සර් වන්දනා කරනවා. සර් මේ කතා කරපු දෙයටම අදාළව සර් මම අහන්නේ සර් දැන් ඇත්ත කියන එක දන්නවද නැත්නම් කියන එක දන්නවද කියලා අර මහත්තයෙක් අහපු ප්‍රශ්නේ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් සර් දැන් මේ ඇත්ත කියන එකයි නැත්ක කියන එකයි අපි කතා කරන්නේ මේ මට කියන එකට සාපේක්ෂ කරලා ප්‍රකට වීම කියන තැනින් අල්ලලානේ සර් නැත්ක කියන එකට අර්ථයක් හෝ ඇත්ත කියන එකට අර්ථයක් එන්නේ මට සාපේක්ෂ කරලා කිසියම්ම හෝ නම් කිරීම කුමන හෝ එකක් වේවා කිසියම්ම හෝ දෙයක් කියන පැනවීම තුලනේ මං කියන්නේ සර් මේ ප්‍රකට වීම මට කතා කරන ඇත්ත නැත්ක කියන එක ගැන කතා කරොත් අපිට වෙන්නේ ඇත්තේත් නැත නැත්තේත් නැත්ක කියන එක හතරකම් ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නෙට හරි හතරවෙනි ප්‍රශ්නෙට හරි ගිහින් නවතිනවා මේ ප්‍රකට වීම මත ඇත්ත නැත්ක කියන එක කතා කරන්නේ මට සාපේක්ෂ කරලා එතනින් අල්ලලා අපි විමසුවොත් සර් වෙන දේ තමා හතරකම් ප්‍රශ්නේ 3 සහ 4 කියන ප්‍රශ්න ළඟට ගිහින් ඉර වෙනවා. එතනදි වෙන දෝෂේ තමාස ඇත කියන එක විස්තර කරන්නේ නැත පැත්තට පැනලා නෑ කියන එක විස්තර කරන්නේ ඇත පැත්තට පැනලා. එතකොට එතන අර කාමරයක ගිහින් කිසි කෙනෙක් නෑ කියලා කියද්දී කිසි කෙනෙක් නෑ කියන මම අහු වෙන්නේ නෑ කියන දෝෂය මෙතනදි වෙනවා මම කියන්නේ සර් බුදුහාමුදුරුව කිව්වේ මේ සාපේක්ෂ ඒ පැත්ත නෙමේ මේ සාපේක්ෂ නොක් කියන්නේ සාපේක්ෂ කිරීම තමයි මේ සියල්ල කතා කරන්නේ එහෙම නැතුව සර් මම මේ කියන්නේ මේ වචනේ සාධාරණ නැති වෙන්න පුළුවන් සර් අදහස විතරක් ගන්න සුද්ධ ඇත සුද්ධ නැත කියන්නේ සාපේක්ෂකත්වයෙන් මිදිලා අපි හිතමුකෝ නැත්ක කියන අන්තය නැත්ක කියන අන්තය එහෙම නැත්නම් සුද්ධ නැත්ක කියන එක අත්දකින්න බෑ කියන්නේ අත්දකින්න බෑ ඒක අත්දැකීමක් වෙන්නේ නෑ කියලා අපි කතා කරලා තියෙනවා ගිය සාකච්ඡාවේ ඒ වගේම සර් සුද්ධ ඇත කියන එකත් සාපේක්ෂකත්වයෙන් මිදිලා මට කිසියම් ඒ කියන්නේ දැන් මට හැමතිස්සෙම මට ලැබුණ දෙයක් නේ. එහෙම නැතුව සුද්ධ ඇත්ත කියන එකත් කිසිම කිසිදාක කිසියම්ම හෝ ආකාරයකින් ඔප්පු කරන්න අත්දකින්න බෑ කියන එකට එනවා. කියන්නේ කියනවා ඒ කියන්නේ ඇත්ත ඇත්තෙන් ඉක්ම වෙනවා නැත්නම් නැත්තෙන් ඉක්ම වෙනවා කියන දෙක තව ටිකක් හිතලා දැක්කොත් ඔය ප්‍රකට වීම කියන තැනට කියන තැන කතා කිරීම ඉක්ම වෙන්නේ. කියන්නේ ඒ කතා කිරීම වැදගත්කමක් නැහැ. මොකද ඒකත් සාපේක්ෂකත්වයක්. සුද්ධ ඇත්ත සහ සුද්ධ නැත්ක කියන එකත් අත්දකින්න බැරි නොයෙදෙන දෙයක් නම් කියලා. මත් වගේ එකක් තමයි මට අදහසක් ආවේ සර් තෙරුවන් සරණයි. ප්‍රායෝගිකයෙන් විමසද්දි හිත යද්දි සර් මම කියන්නේ තෙරුවන් සරණයි.
එතන ඔය විමසීම හොඳයි. හරි. ඒ විමසීම හොඳයි ඒක දිගටම කරන්න. දැන් ඔය සුද්ධ ඇත නැත බව හරි හම්බ නොවන බව හම්බ වුණා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා.
මට වචනක විග්‍රහයක් ආස ගමන් ඇත්ත බවට මම කතා පිළි අරගෙන කතා කරන්නේ
එතන මෙහෙම දෙයක්. ඔය ඇති බව ඇති බවින්ම දැක්කහම ඇත බව විස්තර කරන්න බෑනේ. ඇත බව කියලා අර්ථයක් එන්නේ නැහැ. හරි. නැති බව නැති බවින්ම දකිනකොට නැති බව ඉක්මවා යනවා. ඒකට අර්ථයක් එන්නේ නැහැ. ඒකට දැන් කියා ගන්න වචන නැහැ. හරි. එතකොට දැන් ඇත බව හෝ නැත බව නෙමෙයි ප්‍රශ්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නේ මේකයි කියලා අපිට ස්ථිර අදහසක් ඇවිල්ලා විතර වුණා කියලා. නැවක කතා කරන්නම බෑ. වචන නැහැ.